තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේගේ ඒ උත්තරීතර ධර්ම රත්නයටත් ඒ ධර්ම රත්නය නිසා බිහි වුණා වූ ඒ උතුම් සංඝ රත්නයටත් අපි නමස්කාර කරමු. නමස්කාර කරලා සාකච්ඡාව පටන් ගමු. එතකොට අපි භාවනාව ආරම්භ භාවනාව අපි පටන් ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව මේ මම මුළු ප්‍රෝග්‍රෑම් එකම කියන්නම් බලාපොරොත්තු වෙන විදිය මම හිතන්නේ අපිට කරගන්න පුළුවන් වේවි කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි අද භාවනාව වඩලා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා හෙට පටන් ගන්න ඒ මාර්ගය අපි වැඩුවාම අපිට පේනවා මේ දුක්ඛය කියන එක නැති කරගන්න අපි මේ කාමයන්ගෙන් අයින් වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ කියන එක. ඒ සඳහා අපි දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව කියන එක වඩන්න උත්සාහ කරනවා හිත. එතකොට ඊළඟට අපි එහෙම වඩලා ඊට පස්සේ අපි අර ආහාරයෙන් අපි කල්පනා කරනවා කොහොමද මේ දුක්ඛය කියන එක ඇති වෙන විදිය. ඊට පස්සේ අපි ඊළඟට බලන්න බලාපොරොත්තු වෙනවා මේ ආහාරයේ මේ ප්‍රශ්නේ නැති කරන මාර්ගයේ ඒ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවෙන් අපි ගිහිල්ලා කොහොමද අපි යන්නේ මෛත්‍රී අප්‍රමාණීට කියලා. ඒ මෛත්‍රී අප්‍රමාණීට යන ගිහිල්ලා ඊට පස්සේ අපි කරණීය මෙත්ත සූත්‍රය අනුව ඒක පවත්වන හැටිය තමයි බලාපොරොත්තු වෙන්නේ කරන්න කියලා. එතකොට අපි මේ භාවනාවන් කරන්න ලොකුම දේ තමයි අපි මේ දුක්ඛය කියන එක වටහා ගන්න ඕන. ඒක සඳහා උත්සාහ කරන්න ඕන. එතකොට අපි ආරියට මගේ පළවෙනි එක තියෙන තමයි සම්මා දිට්ඨිය. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්ඛවේ සම්මා දිට්ඨිය. යංකෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා අපි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ දුක්ඛ සත්‍යේ අපි බලනවා පළවෙනියෙන්ම ජාතිය තමයි දුක කියලා කියන්නේ. ජාතිය දුකයි කියන එක. මේක හරිය විශාලයි මේ ජාති දුක කියන එක. බලන්න තථාගතයන් වහන්සේ එතන පෙන්නනවා යම් තේසං තේසං සත්තානම් ධම්මිතං මේ සත්තනිකායේ ජාති සංජාති උක්කන්දි අවිනිබ්බන්ති සන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ කියලා. මෙතෙන්ද පෙන්නනවා මේ අපි එක එක තැන්වල ඉපදෙන. කොහෙද අපි ඉපදෙන තැන? අපි ඉපදෙනවා අපායේ. ඊළඟට තිරිසන් ලෝකේ. ඊළඟට ප්‍රේත ලෝකේ. මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකේ. බ්‍රහ්ම ලෝකේ. ඔය ලෝකවල තමයි අපි ඉපදෙන්නේ. එතකොට පළවෙනියෙන්ම අපි බලනවා මේ අපාය කියන එක ඉපදීම දුකයි කියන එක. දැන් අපාය ඉපදීම දුකයි කියනකොට අපි ඉස්සෙල්ලාම මේ අපාය මනුස්සයන්ට තියෙනවා මේ හැඟීමක් මේ අපාය පොළොවේ තියෙනවා පොළොවේ යටයි තියෙන හිම කියලා. අපාය කියන එක මේ මහ පොළොවේ තියෙන එකක් නෙමෙයි. අපි මේ උතුරු අක්ෂය දිගේ ගමන් කළොත් ඒ උතුරු අක්ෂය දිගේ ගමන් කරාම අපිට හම්බ වෙනවා මේ දිව්‍ය ලෝක ටික. චතුර්මහරාජික තවුතින්සා යාම ওই විදිහට බ්‍රහ්ම ලෝක අකනිත බ්‍රහ්ම ලෝකේ දක්වා මේ ලෝක ටික අපිට මේ පේනවා මෙහෙම මේ රවුමට කැටි කැටි වගේ ওই ලෝක ටික තියෙනවා. එතකොට මේ උතුරු අක්ෂය දිගේ යන්නේ නැතුව අපි පොඩ්ඩක් මේ අංශ 45කින් විතර මෙහෙම හැඩයට ගියොත් එහෙම ඔය චතුර්මහරාජිකේ මේ පෘථුවියයි මෙහෙම තියෙනවා නම් මේ පැත්තේ තියෙනවා අංශ 45කින් විතර මේ අපාය. ඒ අපාය සත්‍යයන් ගත්තාම මේ ගත් වෙලාවට මේ එළියේ ඉන්න කෙනෙක් නම් පේන්නේ නැහැ. ඒකත් ග්‍රහ ලෝකය. ඒ ලෝකේ උඩ කවුරුවත් සත්‍යයක් ඉන්න බව පේන්නේ නැහැ. ඒ කොහොම පේන්නේ? අර බිංගයක් ඇතුළට යනවා වගේ මේක ඇතුළට යන්න ඕන. මම හිතන්නේ උඩඟාම රස්නේ ඇති. ඒක නිසා වෙන්න ඇති. කොහොම හරි ඒක ඇතුළට ගියාම ඒක මහා විශාලයි ඒක. ඉතින් එකක් නෙමෙයි අපායවල 126ක් තියෙනවා. ඒ තරම් විශාලයි. එතකොට මේ අපායේ අපි ඉපදිලා තියෙනවා අතීතේ ඕන තරම් ඉපදිලා තියෙනවා මමත් ඉපදිලා තියෙනවා මට සිහි කරන්නත් පුළුවන්. එතකොට දැන් මේ අපායේ බැලුවහම ඔගොල්ලෝ බාලපඬිත සූත්‍රයෙන් කියවලා තියෙනවනම් මේකේ තථාගතයන් වහන්සේ විස්තර කරනවා අපාය මොන ආකාරයේද කියන එක. මේක හරියට බලන්නම ඕනි දෙයක් සිහි කරන්නම ඕනි දෙයක්. හරි දුක්ඛයක් තියෙනවා මම පෙන්නන්න කොටස් වශයෙන් මම දැකපු දේවල් එකක් තමයි මේ මිනිස්සයන් ගත්තහම ඒ අපායේ ඉපදිලා ඉන්න සත්‍යයන්ව මේ ඉස්සරහා නිදි කරවල තියෙන පාරක් වාගේ තියෙන මේක නිදි කරවල තියෙන මේක තියෙනවා මේ අර තාර දාලා තරන බැරල් වාගේ තියෙන අර ලුකුවට ගල් මෝල කියලා කියන්නේ. ඔන්න ඕවාගේ රෝදක් ඒකේ ඔක්කොම තියෙන කටු. වටේටම කටු හයි කරලා තියෙනවා. මේක මෙහෙම කරු දෙහෙක නංගවලා තියෙනවා. මේක මේ සත්වයෝ ඉස්සරහා නිදි කරවල තියලා මේක නිකන් මේ අනිත් පැත්තට කරකවනයි කර රබර් පටියක් හරි මොකක් හරි ලුකුව එකක් බැඳලා තියෙනවා ඒකට. මේකට මේක කරකවනකොට දැන් මේ කරකවල හොඳ දැඩි පුරුෂයෝ මේ අර නීග්‍රෝ මිනිස්සු වෙන්නේ කළු මිනිස්සු අන්න ඒ වගේ පෙන්නේ මේ මිනිස්සුන් ගත්තා. මේක කරකෙව්වහම අර සත්‍යයන් දැන් දන්නෝ දැන් මේක මෙතනින් පැනලා මේ කරුවෙන් පැනලා දැන් මගේ ඇඟ උඩට යාව. දැන් ඒ යන්නේ සිතුවිල්ල ගන්න මනසට. නැත්තම් අපි මේක පික්චර් එකක් බලනවා වගේ. මෙතෙන්දි ගන්න ඕනි අර සත්‍යයන් දැන් මේක පැනලා මගේ ඇඟ උඩින් මේම හිල් විදගෙන යනවා කියන එක. අන්නේ සිතුවිල්ල බලන්න තෙන්දි. එතකොට දැන් මේක ඇත්තම කියනවා මෙහෙම අතාරිනවා කරකෝල අතාරිනවා මේක උඩින් පැනලා මේක කොහොමකින් හිල හිල ඇනි 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 යනවා. අලි බැරල් එකක් මේක ගල් මෝල කියන්නේ ඊටත් වඩා ලොකු ඉවලුවා. අන්න අර වේදනාව බලන්න. ඒ සත්‍යයන්ට තියෙන වේදනාව. මෙතන හිතන්න ওই වේදනාව මමත් විඳලා තියෙනවා. මමත් ওই වේදනාවන්ට වාජනීය වෙලා තියෙනවා. ඊළඟට මට කියන්න පුළුවන් ওই අපාය තියෙනවා මේ තට්ටු තුනක් විතර තියෙනවා. ඒකේ උඩම තට්ටුවේ මේ තියෙනවා මෙහෙම මේ යකඩ රතු පාට වෙලා තියෙන යකඩ. ඒ දෙක උඩ මේ මිනිස්සුන්ගේ එක කකුලක් මේ ප්ලේට් එක උඩ අනිත් කකුල මේ ප්ලේට් එක උඩ. මේ උඩ තියලා තියෙන මේ මිනිස්සේ ඒක උඩ ඉන්න දඟලනවා. කැමති ඒක උඩ ඉන්න. මොකද මේක පළල් වෙනකොට මේක පළහැට වැටෙන්නේ ගිනි ගොඩකට. ඒ මැද්දේ තියෙන නිකන් බ්ලෝ ලෑම්ප් එකක් වගේ ඒකින් ගිනි ගොඩකින් මේ පිච්චලා යනවා මිනිස්සුන්. ඒ සත්‍යයන්. ඒකේ පල්ලෙහාට වැටෙනකොට ඒකේ පල්ලෙහා දොරක් තියෙනවා. ඉතින් ඒක යම් ප්‍රමාණයට පිච්චුනහම තමයි ඒකත් ඇරෙන්නේ. මේක ඇරෙනකොට බලන්න කොච්චරද කියලා මේ පන පිටින් සත්‍යව පිච්චෙනකොට. මේක ඇරුනහම පහළ මැද්දේ තියෙන්නේ මේ හුලම් පාරක්. හරිය වේගෙන් හුලමක් පිදිනවා මේකට. ඒ පිපෙනකොට අර පත් වෙච්ච මිනිස්සයව පාට ඇවිලෙනවා ඕගාලා. දැන් මෙහෙම ඇවිලෙන මිනිස්සයව දැන් ඊළඟට පල්ලෙහා ඒකේ දොර ඇරියන්. ඔන්න පහළකට වැටෙනවා. මේ පහළ එකේ තියෙන්නේ ඇත්තෙම කියනවනම් මේ ඇසිඩ් සල්ෆියුරික් ඇසිඩ් ඔයාලගේ මොනවා හරි જાතියක් එතන තියෙනවා. ඒ වගේ කාමර මේ ගොඩාක් තියෙනවා. මම උතන වැඩ කළා. වැඩ කරා කියන්නේ මමත් ගිහිල්ලා දඬුවම් ඉදලා මම ඔකේ වැඩ කළා. එතකොට මෙහෙම දිගට තියෙනවා මේ ඇරේ එකක් වගේ මේව ටික. දැන් මේ සත්‍යය මේ වැටනවා මේ මෙතෙන් එනකොට ඉන්නේ ඇට විතරයි. අර ටික ඔක්කොම පිච්චිලා. එතකොට මේ ඇට වැටුනහම දැන් මට තිබිච්ච රස්සාව තමයි මේ ඇට ටික අර ගිනි වතුරට තල්ලු කරලා දාන්න. ඉතින් අර වැටිච්ච නැති එක මැද්දට වැටුණොත් අයින් කරලා දාන්න. ඔන්න ඕවාගේ මහ විශාල දුකක්. දැන් ඕගලන්ට පේනවා ඇති මේ කොයිතරම් දුකක්ද කියලා. මම කියන්න මට වෙච්ච දේ. මගේ මේ අත මේ මිනිස්සයෝ ඒක ඉන්න සත්වයෝ මේ ඔපි ඔය මේව කපන ගස් කොළන් කපනවා නේද? ගස් කොළන් කපන්න අර කතුරක් වගේ තියෙන්නේ. අන්න ඒ වගේ පොඩි මැෂින් එකක් තියෙනවා. මලකඩ කාලා වගේ නිකන් මහා මේවා මේ කිසිම පිරිසිදු කමක් එහෙම තියෙන එකක් නෙමෙයි. ඒක තියෙනවා මෙහෙම ක්ලිප් එකක් වගේ. මේක දානවා මෙහෙම අතට. දාලා මේ දෙක මෙතනින් ඇණයක් දාලා ලොක් කරනවා. කබල් ඇණියක්. ඊට පස්සේ මේක මෙහෙම තද කරනවා. මේ ආම්ස් දෙක මෙහෙම තද කරනවා. තද කරාම මේ මැද්දේ තියෙන එක කැරකෙන. මේ මෙතන තියෙන එකට ඇණ දාලා තියෙන්නේ. ස්ක්‍රූ පැන වගේ ඇණ දාලා තියෙන්නේ. දැන් මේ ටික මස් ටික ගලෝල යනවා. මෙහෙම මස් ටික ගලෝල යනවා. මේක මේ සමාධිය ඉඳගෙනවත් බලන්න බෑ. මේ කකුල සමාධිය ඉඳගෙන මේ බලනවා තමන්ගේ කකුල මෙහෙම මෙහාට වෙනවා. අන්න ඒ වගේ තරම් වේදනාවක් ඒක තියෙනවා. කලන්ත දාලා වැටෙනවා. ඊළඟට පොඩ්ඩක් කලන්ත දාලා තමන් සිහිය ආවම ඒ වගේම උපකරණයක තියෙනවා මේ ඇසිඩ් වගේ දෙයක් ගාලා. එහෙම මේ රබර් කෑල්ලක් මොනවා හරි රෙද්දක් වගේ එකක් ගාලා. ඒක මෙතෙන්ට අල්ලන්නේ. මේක ඇල්ලුවම මේක පිච්චගෙන යනවා ඇටේට එනකම්. ආයි කලන්තේ දාලා වැටෙනවා. ඊට පස්සේ ඉතින් පේනවා මම රෙදි කෑල්ලක් වගේ එකක් බැඳගෙන ඉන්නවා. ඒ නර්ස්ලා අරගොල්ලෝ මේගොල්ලෝ මේකක් කරනව නෙමෙයි. තමන්ම තමයි මේ කරන්නේ. එතකොට දැන් මේක වෙලා ඊට පස්සේ මොකද දැන් මොද කරන්නේ? මේ මෙතන ඒ තව මැෂින් එකක් තියෙනවා. මේකේ පුළුවන් මේක මෙහෙම ඇදලා ගන්න. මේ මස්ටික ගලවනවා, බ්ලවුස් එක ගලවනවා. මේ ඇට සම්පූර්ණයෙන් මේක ගලවනවා. මේ අතේ මස්ටික නෑ, ඇට ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේක ඕවාගේ දඬුවම් දීපු අය දෙන්න බැඳලා ඒ කරත්තයක් වගේ එකක් තියෙනවා. යක් මෙහෙම අත තියාගෙන ඉන්නවා. මේ කරත්ත මේක උඩින් යනවා. මේ අත කැඩිලා යනවා. එතකොට මේ අත ඉවරයි. මේ අතේ ගන්න දෙයක් නෑ. ඒකට මම යකඩ කැල්ලක් හයි කරගෙන තමයි මම වැඩ කරේ. දැන් මගේ දඬුවම් ඉවරයි. ඊට පස්සේ තමයි මම අර රස්සාව තමයි මම අර ඇට ටික ඇදලා දාන්නේ. එතකොට මේකේ කර්මයක් මම දන්නේ. එතකොට දැන් මේ වගේ දඬුවම් දෙන්න. මම තවත් තැනක් බැලුවා ගිහිල්ලා ඒකනම්ගේ විෂ්ණු දෙවියන් නාම එක්කගෙන ගියේ එතනට. එතන තියෙන්නේ ගිනි ගොඩක්. තනී කර මේ ගිනි ගිනි ගොඩක් කියලා කියන්නේ මේ ගින්දර හෝගල් ඇවිලෙනවා නෙමෙයි. මේ මහා පොළව ගිනි ගන්න. මේ මහා පොළව සම්පූර්ණයෙන්ම ගිනි ගන්න. ඒ තරම් රස්නේ අර වාණි සංස්ථාවට ගිහිල්ලා ඉන්න අය දැකලා ඇති. අර වාණේ කියන එක සම්පූර්ණයෙන් අර අංශක 300ට 400ට එහෙම රත් වෙලා තියෙනකොට අර කොහොමද තියෙන්නේ කියලා. අන්න ඒ වාගේ මේක ඒ දැවෙන්න දෙයක් නැහැ එතන. දැන් උතන ඇවිල්ලා මේ සත්‍ය ඉපදෙන. මෙහෙම ඉපදෙනවා එතන. ඉපදිනකොටම ඒ සත්‍ය අර අපි හොඳට රත් වෙච්ච තැනකට දර කැල්ලක් දැම්මා කෝට් ඇඹරලා යන්නේ. අන්න ඒ වාගේ පාට මෙහෙම වුණා ඇඹරලා යනවා මේ මිනිස්සු. මැරෙනවා එතන ඉපදෙන. මැරෙනවා එතන ඉපදෙන. දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ කොයි එකද ඕකෙන් සැර කියලා. මේකද සැර ලොකු දඬුවම නැත්නම් අර අත ගලවන ඒ වගේ එකද? මොකද හිතෙන්නේ? අත පන පිටින් කපන එකද මේකද? අත කපන එක නෙමෙයි. අත කපන එක ඒ තරම් දෙයක් නෙමෙයි. මලේ නෑ. ඒ සත්‍යයා එතන මැරුනේ. යම් වූ සංස්කාරයකින් කෙනෙක් ඉපදුනාද එතන? ඒ සංස්කාරයේ ඉපදුනාට මේ සත්‍යය තාමත් ජීවත් වෙනවා. අපි තණ්හාවෙන් ඉපදෙන්නේ. තණ්හාවෙන් ඉපදිලා ඒ කියන්නේ අපි තණ්හාවෙන් තමයි මේ සකස් කිරීමක් කර ජීවිතය කියන එක අපි සකස් කළා. ඒ සකස් කරපු ජීවිතය තාම මලේ ඉන්නේ. පවතින. අත කැඩිලා හරි පවතින. අර සත්‍යයට දෙන මේ වගේ එකක් නෙමෙයි. ඒ සත්‍යයට දෙන මහා විශාල දුක. එයා හදපු සංස්කාරයක මොහොතින්ම දවලා ඇවිල්ලා ගිය. ආයිත් එකක් හදනවා ඒකත් එහෙම නැවිලා යනවා. බලන්න ඔය ළමයි එහෙම කියනෝ නේද? තාත්තේ මම පාඩම් කරනවා ගණන් හදනවා මේව කරනවා එක පාටම කිසි වැඩක් වෙන්නේ නැහැ කියලා. පළක් අය කියනවා මෙහෙම නෑ. එතකොට අපි හිතමු මේ ඉංජිනේර කෙනෙක් බ්‍රිජ් එකක් හදනවා. හදපු ගමන් බ්‍රිජ් එක කඩලා වැටෙනවා. ඒ මොනසර කොයිතරම් දුකක් තියෙනවද? මහන්සි වෙලා හදපු එකනේ. ඒ වගේ නෙමෙයි. පුද්ගලයේ මේ සංස්කාරේ මේ ජීවිතය කියන එක ඕනි කියලා හදපු එක එක පාට නැතිලා යනවා නම් ඒක විශාල දුකක්. දැන් මම මේ පෙන්වුවේ මේ දුක්ඛය කියන එක අපිට නොහැටෙන හැටි. අරක ලොකු දුකක් කියන එකේ සංස්කාර එක පාට නැති වෙන එක මහා විශාල දුකක් කියන එක අපිට එකපාරට තේරෙන්නේ නැහැ. අපිට පේන්නේ මේ මොකක් හරි තියෙන දෙයක් පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට තමයි අපි හිතන්නේ මේ සංස්කාර දුක්ක තමයි ලොකුම දුක්කතා. ඒක තමයි මරණයේදී සිද්ධ වෙන්නේ. ඒක නැති වෙනවනේ. ඒක නෙමෙයි මරණයේ හරි දුකක් තියෙන්නේ සංස්කාර දුක්කතාව. දැන් එතකොට මේ වගේ ඒ මම මේ දැකපුවා මම කියන්නේ. ඒක බල බල ඉන්න හිතෙන්නේ නැහැ. ඔයගේ සමාධියෙන් ගිහිල්ලා ඒක බලනවා. ඒක බැලුවම බෝසතාණන් වහන්සේලා තෝ හරියට දකිනවා. ඒ දැකලා තමයි මහා කරුණාවක් ඇති වෙන්නේ. දැන් බලන්න මේ විදිහට අපි දකිනවා අපාය මේ වගේ දුක්ඛයක් නෙදිනවා. අපි හැමෝම ඔහි ගිහිල්ලා තියෙනවා. මොගලම් මහරහතන් වහන්සේත් කලින් භවයේ දුසින් කියන මහරයා වෙන ඉඳලා එහි ගියා. අපි හැමෝම ඔහි ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ උත්පත්තිය දුකයි. මම කලින් ගිහිල්ලා තියෙනවා. මම පරිස්සම් වුණේ නැත්තම් මං ආපහු උතෙන්ට යන්න පුළුවන්. අන්න ඒක අපි හොඳට කල්පනා කරන්න ඕනේ. ඒක නිසා අපි අතහරින්න පුළුවන් දේවල් අතහරින විදිහ අදිෂ්ඨානයන් ඇති කරගන්න ඕනේ. මේ ඔක්කොම තණ්හාවන් අතහරිනවා කියන එක නෙමෙයි. මගේ භාවනාවට බලපාන්නා වූ තණ්හාවන් තියෙනවනේ. අන්න ඒව අතහරින්න මෙන්න මේ වගේ ශක්තියක් ඇති කරගන්න මනසෙ මේ වගේ දේවල්. බාලපඬිත් සූත්‍රයත් කියවල බලන්නේ ඒක තථාගතයන් වහන්සේ පෙන්වනවා. තථාගතයන් වහන්සේ අන්තිම දේශනා කරන මහණෙනි මම විවිධාකාරයෙන් මේක මම කියා. නමුත් මේක කියලා ඉවරයක් කරගන්න පුළුවන් නැති කියන එක අපායි තියෙන දුකේ ඒ වගේ. ඊළඟට අපි බලමු තිරිසන් ලෝකය. තිරිසන් ලෝකේ අපිට පේනවා සත්‍ය දුක් විඳිනවා කියලා. අපිට කොහොමද හිතෙන්නේ තිරිසන් ලෝක සත්‍ය දුක් විඳිනවා කියලා? අපිට හිතෙනවා මේ තිරිසන් ලෝකේ සතුන්ට කන්න නැහැ. සීතල තියෙනවා. උෂ්ණයේ තියෙනවා. කොහොමනේ අපි හිතන්නේ නේද? ඕකත් අර ඉස්සෙල්ලා කතා කළා වගේ තමයි. ඒක ඉච්ච රූප දුකක් නෙමෙයි. කොහොම හරි පොඩ්ඩක් කාලා යන්තම් ජීවත් වෙනවා. ඕගොල්ලෝ බය වෙලා ඇති නේද කවදා හරි ජීවිතේ? මොනවට හරි බය වෙලා ඇති නේද? මොකටද බය වෙන්නේ? උඟක් වෙලාවට මේ හොරු වෙයි මොන හරි දෙයක් ගනි ඕවාගෙනේ බය වෙන්නේ නේද? මගේ සල්ලි ටික ගනි ඕවාගේ තත්ත්වයන් තියෙන. දැන් ලංකාවෙ හැම බැලුවාම පේන හර උඩට තාප ගහගෙන ඉන්නේ ඇති කරගෙන ඒ බය සොරු ඇවිල්ලා ගනි. මොනවද හොරු ඇවිල්ලා ගන්නේ? හොරු ඇවිල්ලා ගන්න මේ බඩු මුට්ටු දේවල් වල තියෙන දේවල් ඕවා තමයි අරගෙන යනවා කියලා හිතන්නේ. දැන් මේක දුකක් කියලා අපි හිතන්නේ. දැන් එහෙමනම් අපි ඒ තත්ත්වයේ දුක මනසට ගන්න. අර සතා මොකටද බය වෙලා තියෙන්නේ? ඔහුගේ ජීවිතේ, ඔහුගේ ශරීරය ගන්න. අනිත් සතා ඇවිල්ලා තමන්ගේ ශරීරය හැම තැනම තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේක තියෙන්නේ මැරීමම තමයි. එක එක් අන්තිකව මරණ. ආරක්ෂාවක් නැහැ. එතකොට මේ තරම් දුක්ඛය ඒකේ තියෙනවා. අර තමන්ගේ සිතට අර සමන්ගේ අර සොරබිය හෝ තමන්ගේ පාරක යනකොට හරි ඇති වෙච්චේ බිය තියෙනවා නේද? අන්නේ බිය හුදට හිතට අරගෙන අර සතාගේ බිය ගැන හිතන්. එහෙම හිතුවේ නැත්නම් මේක වෙන්නේ නැහැ. නැත්නම් සතාට විතරයි බය තියෙන්නේ, මට බයක් නැහැ. අර බිය තමන්ගේ තියෙන බිය අනුව සතාගේ තියෙන බිය කල්පනා කළාම අන්න එතකොට තමන්ට පේන මනස විශාලට පළල් වෙනවා මේක කරනකොට. එතකොට පේනවා මේ තරම් වූ දෙයක් මේකේ තියෙනවා. ඊළඟට හිතන්නේ ඒ සතා තමයි මම. මම මේ தත්ත්වයට පත් වෙලා මේ සතා වෙලා මම කොච්චර කලක් ජීවත් වෙලා තියෙනවද? තථාගතයන් වහන්සේ දේශනා කරනෝ අපි බෙල්ල කපද්දි හරකා වෙලා ඉඳලා බෙල්ල කපද්දි ගලාගිය ලේ ප්‍රමාණය දැත්තම් මේ සාගරවල තියෙන වතුරට වඩා වැඩි. එච්චර කාලයක් මම හරක් වෙලා ඉඳලා තියෙනවා. එච්චර කාලයක් අපි කුකුළු වෙලා ඉඳලා තියෙනවා. එළුව වෙලා ඉඳලා තියෙනවා. බලන්න කොච්චර කාලයක් අපි ওই විදිහට දුක් විඳලා තියෙනවද කියලා. කොයි තරම් දුකක් විඳලා තියෙනවද කියලා. එතකොට දැන් අපිට පේනවා තිරිසන් ලෝකෙ මෙන්න මේ වගේ මහා විශාල දුකක් තියෙනවා කියලා. ඊට ප්‍රේත ලෝකෙ බලන්න. ප්‍රේත ලෝකේ සත්‍යයන් දකින්න පුළුවන් නම් ඕගලන්ට පෙනේවි ඒ සත්‍ය හරි විශාලයි. පෙලක් අය මේ ওই ලොකු ගස් තියෙන ඔය අපි පේන ඒ ගස් වාගේ උසයි. මේ ඔළුව නිකන් අපේ වාගේ කෙට්ටුයි පොඩි. හීනි කෙට්ටු ගෑම් කෙනෙක් වාගේ. හීම ගිහිල්ලා මේ මැද බඩ හරිය ගත්තාම මීටරයක් විතර නෙමෙයි මෙච්චර විතර. මහා විශාලයි. ඇවිදින්නේ තීමි. අයියෙන් යන්න බෑ මේ විශාල ශරීරයක් තියෙන. ඒගොල්ලන්ට තියෙන මොනවද? අපි දෙන පින් තමයි ආහාරය. කුසලයේ ලැබුණාම තමයි ඒගොල්ලන්ගේ බඩ පිරෙන්නේ. ඒ තරම් අමාරු. කොටයක් කොහොමද? එතකොට මෙන්න මේ වගේ දුක්ඛයක් විඳගෙන මේ සත්‍යයෙන් අවුරුදු දහස් ගණන් ජීවත් වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ප්‍රේත ලෝකෙ ওই විදිහට තියෙන උගාක් කලාවට ඔය ලංකාවේ හිම තියෙන ඔය ලයිට් කණු හිම තියෙන ඔය හන්දි බැද්දේ ඕවම අස්මද වාඩි වෙලා ඉන්නවා ඒගොල්ලෝ. මම දැකලා තියෙනවා. මේ විදිහට වාඩි වෙලා ඉන්නවා. ටොයිලට් වලවල් වල එහෙම ඉන්නයි ඔය සූත්‍ර දේශනා වල දැන් පෙන්නන මේ විදිහට. ඒ වගේ තියෙන මහා දුක්ඛයක් විඳින්න ප්‍රේත වෙලා මේ වෙලා. ඕක එතකොට ප්‍රේත ලෝකෙ අපිට පේනවා මොන තරම් දුකක් විඳිනවද කියලා. දැන් ඊළාට අපි ගමු මනුස්ස ලෝකෙ. මනුස්ස ලෝකෙ මේ හොඳයි කියලා අපි හිතාගෙන ඉන්න මේකේ අපි කොයි තරම් දුකක් විඳිනවද කියලා බලන්න. ඔන්න උත්පත්ති පටන් ගන්නකොට බබා හැටිට හිටිය. ඉන්නකොට ඉතින් චූ දානවා, මුත්‍රා පිට කරනවා, බඩගින්න ඉන්න අඬනවා, කෑ ගහනවා, රිදුල කෑ ගහනවා, ඔක්කොම දුක් විඳ විඳ ඉන්න. මෙහෙම ඉඳලා ඉඳලා අන්තිමට ඔන්න ටිකක් ලොකු වෙනවා. ඉතින් ඒ පස්සේ ඉගෙන ගන්නයි කියනවා. ඉගෙන ගන්න යනවා. පොට්ටි කරගෙන ඉතින් අරෝ කරනවා, මේව කරනවා, ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මහන්සිලා ඉතින් මේ පාර ඔන්න රස්සාවකට යනවා. ඉතින් රස්සාවකට ගිහිල්ලා දැන් ඊළඟ පස්සේ දැන් මොකද වෙන්නේ? අර කොහේ හරි තමන් රස්සාව කරන තැන එළියේ අවුව තිනවා තමන් ඉන්නේ ඇතුලේ. කලක් කලාවට එළිය දිහා බලලා එළියට යන්න පුළුවන් නම් හොඳයි කියලා වාගේ දෙයක් තියෙනවා. හැමෝම හොල්ලන්නේ ඔෆිස් වල ඉන්නකොට එහෙම නෙමෙයි. ඒකයි තියෙන්නේ. කොහොමත් කළා ඉතින් සල්ලි හම්බ වෙන්නේ නැත්තම් මදිනම් ඒ දුකයි. හම්බ වුණා වැඩියෙන් හම්බ වුණා ඒ දුකයි. එතකොට කල්පනා කරනවා මේ ටැක්ස් එකට ගන්න. ඉතින් ඒකට එක එක සල්ලම් කරනවා. ටැක්ස් එකට ගන්න, මේකට ගන්න, හොරු ගන්න. ඉතින් ඊට පස්සේ ඉතින් පරිස්සම් කරනවා අපි මේ ගෙවල් වල දොරවල් වහගෙන නොකරගෙන ඉන්නේ නේද? කොයි විදිහට අපි ওই විදිහට දුක් විඳිනවා. මෙහෙම දුක් විඳ විඳ ඉඳලා ඉතින් වයසට යනවා. ඉතින් ළමයි ඉන්නවා. ඉතින් ඔහොම වෙලා අන්තිමට මොකද වෙන්නේ? අපි මේ ඇඟ රැලි වැටිලා, දත් වැටිලා කිසිම ආරක්ෂාවක් නැහැ. වයසට ගියාන් පස්සේ තථාගතයන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ මෙයා කිසිම පිළිසරණක් නැහැ වයසට ගිය මිනිස්සයට. පොඩි කාලේ අම්මා තාත්තා හරි බලාගත්තා. වයසට ගිය මිනිස්සයට කවුරුවත් නැහැ හිම් බැලුවහම. අර ළමෙක් හරි බැලුවොත් ඉතින් හොඳයි. ඉවා දෙනකොට ඔක ලොකු ප්‍රශ්නයක්. ඔය අතර කල්පනා කරන්න අපි මේ නිදාගන්න ගිහිල්ලවත් අපි දුකක් සපක් විඳිනවද කියලා. එක විදිහකට අපිට ඉන්න පුළුවන්. අපි මේ පැත්තෙන් ඉඳන් අනිත් පැත්තට හැරෙන්නේ මොකද? හරි වැදගත් මේක ගැන හිතන එක. අපි මොකද එක ඇලයකට ඉඳලා අනිත් ඇලයට හැරෙන්නේ? මොනෝක තමයි දුක්ඛය ගැන හිතන පළවෙනි එක. මම මේ විදිහට හැලෙන්නේ, මම මේ කකුල මෙහෙම නමන්නේ, දිගාරින්නේ මේ ඉරියාපතේ මාරු කරන්නේ මේ දුක නිසා. මට තියෙන දුක්ඛය, මේ දුක්ඛය වෙනස් කරගන්න තමයි මම එහාට මෙහාට කරන්නේ. මේක පිටකෝපදේශී පෙන්නනවා මේ විදිහට හිතන්න ඕනේ කියන එක. නැත්තම් පේන්නේ නැහැ දුක්ඛය කියන එක. එතකොට මේ විදිහට මේ දුක්ඛය අපිට පේනවා මේ වගේ තියෙනවා කියලා. ඉතින් මේ ශරීරය ගැන බලන්න. එතකොට මේ ශරීරය නිසා මේ ශරීරයට මම කවන්න ඕනි, පොවන්න ඕනි, නාවන්න ඕනි, බේත් කරන්න ඕනි, පිරිසුදු කරන්න ඕනි, කෙලවරක් නැතුව වැඩන්නේ නේද? මොකටද මේ තරම් දුකක් විඳින්නේ? මොකක් සඳහාද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙන්න මේක තමයි මේ දුක්ඛය කියන එක. මේකේ අනිත්‍යභාවය බැලුවහම කොච්චර තව දුක්ඛයන් තියෙනවද? ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව නේද? ලෙඩ වෙලා ඒ විදිහට කොයි තරම් දුක්ඛයන් තියෙනවද? එතකොට අපිට පේනවා මේ තරම් දුක්ඛස්කන්ධයක් මේ ශරීරය නිසා තියෙනවා. ඊළඟට වේදනාව වෙනස් වෙලා කොයි තරම් දුක්ඛයක් තියෙනවද? කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ කියන්නේ මේවා ඔක්කොම වේදනා සංඥා ඔක්කොම පහළ වෙලා තියෙනවා. එතකොට මේවා වෙනස් වෙන පාරට අපි දුක විඳිනවා. ආයතනනම් පටිලාභෝ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ආයතනයන් අපිට ලැබෙනවානේ. ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් ලැබෙනවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් ලැබීම දුකයි කියලා. එතකොට මම කල්පනා කරන්න ගත්තා ඇයි එහෙම දුක් වෙන්නේ? ඇහැ ලැබුණාම කොහොමද දුක වෙන්නේ? ඇහැ නැත්තම් නේද දුක? දැන් එතකොට දැන් මම කල්පනා කළා එහෙමනම් මට මේ තේරෙන්න තිකමයි තියෙන්නේ තථාගතයන් වහන්සේ මේ ප්‍රඥාව තියෙනවා. එතකොට මේක මොකක් හරි දෙයක් තියෙනවා. මම කල්පනා කරන්න ගත්තාම මට වැටහෙනවා මං ඇස් නැති එක්කන දුකයි කියලා මම පිළිගන්නවානේ. එතකොට මම අන්ධය හැටියට මම ජීවත් වෙලා බලුව පොඩ්ඩක් මනසෙන්. භාවනා කරන කාලේ දැන් කාමරේ ඉඳන් මම දැන් අසනීප වෙලා මේ ඇස් පේන්නේ නැහැ. එතකොට මම කොහොමද යන්නේ? අපි නිතරම හිතන්න ඕනේ අපේ ඇහැ නැති වෙන්න පුළුවන් කියන එක. දැන් අර පිටිකල උණ්ඩක් නහම් දරවන්නේ නැතුනේ. අන්න ඒ වගේ අපි මේ බස් එකේ යනකොට මෙයා වෙන්න පුළුවන්. කාර් එකේ ඇක්සිඩන්ට් වෙලා වෙන්න පුළුවන්. අපි මොන ආකාරයෙන් හරි අපි ඇහැ පේන්නේ නැතුව යනවා. එතකොට දැන් මෙහෙම වුණොතින් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න. දැන් මේ ආපු කට්ටියට පුළුවන්ද කියලා බලන්න ආපහු හෝටෙල් එකට යන්න. ගෙදර යන්න පුළුවන්ද? කොහොමද ගෙදර යන්නේ? දැන් ළමයි ගෙදර ඉන්නවනේ. කොහොමද ගෙදර යන්නේ? දැන් ආපු අයගේ ඇස් පේන්නේ නැත්තම් ඇක්සිඩන්ට් වෙලා හරි කොහොමද යන්නේ කියලා කල්පනා කරන්න. අන්න ඒ විදිහට ෂූ එක දාගෙන ඇවිදින්න. එතකොට වෙනවා මට පාරවක් පැනගන්න බෑයි කියලා. වැසි අමාරුම මේක මේකට ආවම හරි. වැසිකිලියකට යන්න බෑ නේද? ඒ වගේ අපිට පේනවා මහා දුක්ඛ ස්කන්ධයක් අපි විඳිනවා මේ විදිහට. අපිට ඇහැ පේන්නේ නැත්තම්. එතකොට දැන් එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වීම මොකක්ද මෙතන? ඇහැ අනිත්‍යයි. මේ අනිත්‍ය දෙයක් තමයි අපිට පහළ වෙන්නේ. අන්න ඒ නිසා තමයි අපිට මේ දුක්ඛය තියෙන්නේ. කන අනිත්‍ය, නාසය අනිත්‍ය, දිව අනිත්‍ය, ශරීරය අනිත්‍යයි, මනස අනිත්‍යයි. ඔන්න ඒ தත්ය තමයි දුක්ඛය. දැන් මට හොඳ උදාහරණයක් තිබුණා. ඒ තමයි අපේ තාත්තා. අවුරුදු 87ක් වෙනකොට ඇස් පේන්නේ නැහැ. ඡායාවක් විතරයි. කන ඇහෙන්නේ නැහැ. අයියෙන් කතා කරොත් යන්තම් නැහැ. නාසයට ගඳක් සුවඳක් දැනෙන්නේ නැහැ. මුත්‍රා හරි තියෙනවා නම් අපි දැකලා සුද්ධ කරගෙන නැත්තම් ඇරෙන්න එයාට කියන්න දැනුමක් නැහැ. එතකොට ඊළඟට මේ දිවට රසක් දැනෙන්නේ නැහැ. ඒකෙන්ද වතුරවත් බොන්නේ නැහැ. වතුර බොන්න හිතෙන්නේ නැහැ. අන්න බලන්න වයසට ගියාම එහෙමත් වෙනවා. මේ කටේ තියෙන ටේස් බඩ්ස් ටික එහෙම ගියායින් පස්සේ ඒ මනුස්සයාට වතුර බොන්නවත් හිතෙන්නේ නැහැ. සීනි දාලා දුන්නොත් යාන්තම් එක යම් කිසි දෙයකට යට යම් ප්‍රමාණයකට දැනලා ඒක වෙන්නේ. අපිට එහෙම වෙනවා කියලා හිතන්නේ. ශරීරයේ ස්පර්ශයක් නැහැ. දැනින්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි මෙහෙම අතක ගා ඉන්නවා. මොකක් හරි කහතේ කාලා ගිහිල්ලා හරි යට තේරුමක් නැහැ ඒක ගැන. හරියට දැනීමක් නැහැ. මනසට ධර්මයක්වත් නැහැ. මතක නැහැ. කෑවද කියලා ඇහුවොත් ඒ කෑවයි කියලා කියන්න නෑ අම්මගෙන් අහනවා කෑවද කියලා. අන්න ඒ වගේ තත්ත්වයක්. ඒතර බලන්න හයම ගියා නේද කියලා. ඔන්නෝක තමයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස හයම අනිත්‍ය. ඒකට මේක දුක නෙමෙයිද? දුක් අනිත්‍ය වූ දේවල් අපිට පහළ වෙන එක දුකද නැද්ද? අන්න ඒක බලන්න. ඒතර දැන් මෙතන මේ විදිහට පේනවා ආයතනයන් ලැබීම දුකයි කියලා. දැන් එතකොට දැන් අපි මේ මනුස්ස ලෝකෙ විතරයි තාම බැලුවේ. අපාය බැලුවා. තිරිසන් ලෝකේ බැලුවා, ප්‍රේත ලෝකේ බැලුවා, මේ මනුස්ස ලෝකේ බැලුවා මේ තරම් දුක්ඛයක් තියෙනවා කියලා කියනවා. ඊළඟට දිව්‍ය ලෝකේ, දිව්‍ය ලෝකෙත් සුරාසුර සංග්‍රාමයේ හරි අහලා දෙනවනේ. ඒකත් දුකයි. ඔය උඩට තියෙන දිව්‍ය ලෝක 6 ගත්තහම ඒ දිව්‍ය ලෝකවල සැප තියෙනවා තමයි බොහෝ කාලයක් ජීවත් වෙන නිසා. ඉතින් ඒකේ ඔය මේ වගේම දේවල් තියෙනවා. කතුරුන් චිල්ලා තියෙනවා, පන්සල් තියෙනවා, චෛත්‍යයන් තියෙනවා. ඉතින් මේ විදිහට වාහන තියෙනවා. ඒ වගේ ජීවත් වීමක් තියෙනවා. ඉතින් මේකේ මේ පේනෝ නම් මේවා තියාගෙන දුක තියනවායි කියලා අර වෙත් ඒ වගේම දුක තියනවායි කියන එක කල්පනා කරන්න. හැබැයි ඉතින් විශාල කාලයක් ජීවත් වෙන හින්දා අර ඉන්න පුද්ගලයා මේකම දිගට පවත්වාගෙන ඔන්නෝක තමයි වෙනසකට තියෙන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකෙත් දුක තියෙනවා. මට නම් මුලින්ම තේරුන්නේ නැහැ ඒක. මාස 6ක් විතර ගියා ඒක තේරුම් ගන්න. මේ අනිත්‍යතාවය නිසා දුක්ඛය තියෙනවා. මොකද ඒගොල්ලෝ සුඛ වේදනාවකින් නම් ඉන්නේ. සුඛ වේදනාව දුක වෙච්ච ගමන් දුකයි. ඒක පෙරලෙනවානේ. ඒ පෙරලීමන්න දුක්ඛයකින් එක තියෙනවා. එතකොට බැලුවාම මේ ලෝකෙ කොහෙවත් නැහැ දුක නැති තැන. තථාගතයන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ කොහේ හරි තියෙනවා නම් එහෙම කොහෙවත් නැති සම්පූර්ණ සුඛේ තියෙන තැන. ඒකට ඇලිලා හිටියට කමක් නැහැ කියලා. එහෙම තැනක් නැහැ. ඕනම ලෝකයක ගත්තාම මේ දුක්ඛයමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා අපි ඔය ඔක්කොගේම කරකිලා ගිහිල්ලා තියෙනවා. කරකිලා ගිහිල්ලා ආපෝ මේකට ඇවිල්ලා තියෙනවා. මේකෙන් ආපහු අපායයයිද තිරිසන් ලෝකයයිද ඔය කොයි හරි කරකී කරකීයි. ඉතින් දැන් මේකේ මොකද්ද බලන්න මේ ලෝක ටික කොහොම බැලුවහම මෙන්න මේ தත්ත්වය නම් අපි මොහොකටවත් අල්ලන්න ඕන කම නැත්තේ නෑ. එතකොට ඊළඟට ජරාව. දැන් අපි මේ ජාතිය පැහැදිලි කරේ. ජාතිය මේ කල්පනා කරනකොට මේ වගේ දීර්ඝව කල්පනා කරන්න. මේක තමයි භාවනාව. දීර්ඝ වශයෙන් තමන් දන්න උදාහරණ අරගෙන කල්පනා කරන්න මෙන්න මේකයි තත්ත්වය කියන්නේ. කර සතා ගත්තාම තමා බය වෙච්ච එක සතා බය වෙච්ච එක ඒ විදිහට ගන්නවා. අපායේ අර බාලපඬිතු සූත්‍රයේ හරි මේ කියපු දේවල් සම්බන්ධයෙන් හරි එහෙම කල්පනා කළා කල්පනා කරනවා මේකයි මේකේ තත්ත්වය මම යන්න පුළුවන් උදේට. තිරිසන් ලෝකෙ මම යන්න පුළුවන් මම ගිහිල්ලා හිටියා ආපහු යන්න පුළුවන්. ඒක නොවෙනවා කියලා කොවිලාකවත් හිතන්න එපා. අපිට ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නේ මේකට ආවට පස්සේ අපි හිතන දැන් නම් හරි. දැන් ඉතින් හරි මම ඉතින් මම හොඳට මම ඉන්නෝ. මම බණත් අහනවා මම මෙහෙම සිලුත් රකින්නවා ඉතින් මේක ඒබැයි බලය තියෙනව නැත්තේ නෑ නමුත් අපිට කොයි වෙලාවෙ වර්ධිනවද කියලා අපි දන්නේ නෑ අද වර්ධුනේ නැති වුණාට අපිට අනාගතයේ වර්ධින්නට පුළුවන් මේ භවයෙන් ගිහිල්ලා ඊට පස්සේ අපි තැනක වෙනක තැනක ඉපදෙනවා කියන්නේ මොනුස්සෙක් කියලා කොහොම හරි වාසනාවකට එතෙන්දී ආපහු වර්ධින්න පුළුවන් කොයි වෙලාවෙ වර්ධිනවද කියලා දන්නේ නෑ එතකොට දැන් ජරාව බලනවා නම් අපිට පේනවා මේ අපේ ඇඟ රැලි වැටිලා හිස කෙස් පැහිලා දත් පැටිලා වගේ තියෙන ස්වභාවය මොකද්ද කියන එක පේනවා. එතකොට දැන් මේ தත්ත්වය අපි කල්පනා කරලා අපිට පේනවා මෙතින් ආච්චිලා ඔය දෙකට නැමිලා යනවා නේද? පැරමිටි අරගෙන යනවා සීයලා මෙහිම යනවා. ඊළඟට ওই தත්ත්වය ගිහලා ඉතින් ලෙඩවවටපත් වෙනවා. ව්‍යාධිය තියෙනවා. එතකොට අපි දැන් හුඟක් වෙලාවට හොස්පිටල් එකක් වගේ එකක් හොඳට කල්පනා කරන්නේ. ඒ වගේ තැනකට ගියයින් පස්සේ නිකන් ගිහිල්ලා එයා විතරක් ලෙඩ වුණා කියලා බලලා ඉන්න එපා. ගියයින් පස්සේ හුඟක්ම කල්පනා කරන්න ඒ ලෙඩේ අර සත්‍යයට තියෙන එක මටත් හැදෙනවා මටත් හැදෙන්න පුළුවන් මොකද මේක ඔක්කොම හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පටව මගේ තියෙන එකයි එයාගේ තියෙන එකයි එතකොට එයා යම් කර්මයක් කළා තියෙනවද මම ඊට වඩා වැඩි කර්මයක් කළා තියෙනවා වෙන්න පුළුවන් මම දන්නේ නැති කමයි තියෙන්නේ එතකොට ඒ වගේ කල්පනා කරන්න මේ தත්ත්වයට මමපත් වෙන්න පුළුවන් අරයට කැන්සර් තියෙනවා ඒ වගේ මටත් කැන්සර් හැදෙන්න පුළුවන් අරයට හෘදය අමාරු තියෙනවා ඕ වගේ මටත් හැදින්නත් පුළුවන් හැදිලා තිබුණා අනාගතයේදී අද නැති වුණත් හෙට නැති වුණත් අනාගතේ හැරි මට හැදින්න පුළුවන් ඒ කියන එක හොඳට කල්පනා කරන්න. දැන් එතකොට දැන් මේ தත්ත්වයට හොඳට කල්පනා කරාම දැන් පේනවා මේක ජාතිය මේ විදිහට දුකයි මේ ජරා වෙලා මේ විදිහට දුකයි මේ ව්‍යාධි මේ විදිහට දුකයි. අපේ මේ ශරීරය අපි මැරෙන්නේ කවදා හරි මේ අවයවයක් ලෙඩ වෙලා මේක වැඩ කරගන්නේ නැතුව යනවා. හොඳ කරන්න බෑ මේ தත්ත්වයට. එතකොට මේකින්ම තමයි මාව මැරෙන්නේ. එතකොට මේ ව්‍යාධිය ඔය විදිහට. ඊළඟට මරණම්පි දුක්ඛ. මරණයද තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ස්කන්ධාන බේදුවර් මුලින් කිව්වනේ මේ උත්පත්තියේදී පහළ වෙනවා කියලා. දැන් මේක බිඳෙනවා. කලේබරස්ස නික්කෝ මේ ශරීරය අතහැරලා යනවා. අඬ සිද්ධ වෙනවා. අනිත් අය අඬද්දි කෑ ගහද්දි අනේ ඉන්නේ කියලා කියද්දි ඉන්න බෑ. Tamante යන්න සිද්ධ වෙනවා. මරණයේදී මේ විදිහට මේක බිඳෙනවා. දැන් මෙතෙන්දී ගාක්ම තදින් මරණීය සංඥාව පවත්තන්ට ඕන. මරණ සංඥාව කලින් වඩලා තිනවන නම් අන්න ඒක මතක් කරගන්න ඕනේ මෙතෙන්දී හොඳට. මැරෙන්න තිබිච්ච අවස්ථාවන් තිනවන නම් ඒවත් මතක් කරගන්න ඕනේ. ඒව අතහරින්න එපා. හරීම වාසනාවන්ත අවස්ථාවන් තමයි මේ ජීවත් වෙලා ඉන්නේදී මැරෙන්න තිබිච්ච අවස්ථාව ලැබිච්ච දේ. ඒව හොඳට මතක් කරගන්න. මම නම් දිගට භාවිතා කළා එහෙම එකක්. ඒක හරිය උදව් වුණා මට ප්‍රතිඵල ලබා ගන්න. එතකොට දැන් අපි හිතමු තථාගතයන් වහන්සේ දේශනා කළේ කවුරු හරි කෙනෙක් මැරුණාම මැරිලා ඉන්නවා දැක්කහම හිතන්නේ කියලා කිව්වා මමගේ ශරීරයත් ඔය ස්වභාවයෙන් මම මේක ඉක්මවලා නැහැ මමත් මේ තත්ත්වයට පත් වෙනවා කියලා. අපි හිතමු දවසක් දෙකක් තුනක් ගත වෙලා ඉදිමිලා නිල් පාට වෙලා සැරව ගලන මනසිරුරක්. ඒ වගේ මේ මනසිරුරක් දැකලා තමන් කල්පනා කරනවා මගේ ශරීරයක් මේ ස්වභාවයමයි මම මේක ඉක්මන නැහැ කියලා. මේක තියෙන්නේ තාපෝ තේජෝ වායු පට වලින් හැදිලා තියෙන දේ අරකෙත් තිබුණේ ඒකමයි අර තත්ත්වෙම මමපත් වෙනවා කියන කල්පනා කරනවා. මෙතෙන්දී එහෙමනම් මනසිරුරක් දැකලා ඇත්තෙම කියනවා නම් පුළුවන් නම් මැරිලා බලන්න. තමන් මැරිලා බලන්න ඒ වෙලාවේදී මමත් දැන් මේ වගේ මැරිලායි කියලා. ඒක මනස මුලින්ම කියාවේ වෙන ඔය මැරිලා නැහැ කියලා. මැරිලත් නැහැ කියාවේ අන්න ඒ වගේම මැරෙන්නෙත් නෑ කියලා. දැම්ම මැරෙන්නේ නෑ කියලා පළවෙනියෙන් ඉන්නේ එක. මේ කොච්චර කරත් මේ වයසට ගිය මිනිස්සයා වුණත් දැම්ම මැරෙන්නේ නෑ කියන එක තමයි මේ මිනිස්සයාගෙත් තියෙන්නේ. එහෙමයි තියෙන ස්වභාවය. එක පාටම විඥාණයෙන් ඔහොම එකක් එනවා. ආවහම එතකොට ඉතින්දි පෙන්වලා දෙන්න. දැන් මෙතන මම මේ පුද්ගලයෙක් වගේ මම මේ කතා කරනවා මේ විඥාණියත් එක්ක. විඥාණියත් එක්ක මෙහෙම කතා කරන්න පුළුවන්කම තියෙනවා. විඥාණියේ තියෙන ස්වභාවය තමයි පුද්ගලයෙක් නෙමෙයි. මොකක් හරි එකක් දුන්නාම අපි හිතමු රූපයක් පෙන්වනවා කියලා. ඒ රූපේ පෙන්වුවාන් පස්සේ ටක් ගාලේ විඥානේ චක්කු විඥානිය ඇතිලා ඒකත් එක්ක ඕන එකක් කරන්න පුළුවන් නේ. අන්න බලන්න විඥානිය කතා කරනවා කියන්නේ නෝතම්. කනට සද්දයක් මුනි සද්දයක් දුන්නා නම් ටින්ගාල මෙන්න ඒකත් එක්ක වැඩ කරන්න එයා දන්නවා. ඒක හොඳට පුරුදු වෙලා තියෙනවා. අපි පුරුදු කරවලා. එතකොට දැන් මේ පුරුද්ද එළියට ගන්නවා අපි. කොහොමද? අර වාගේ දෙයක්. එතින්දි පෙන්නනවා නෑ. දැන් මගේ තාත්තා මල නමක් දැරෙනවා. ආයි මට ඕක වෙනසක් නෑ. සීයා මලා ආච්චි මලා ওই විදිහට දිගටම දිගටම මේ උදාහරණ පිට ගන්න. ගත්තාන් පස්සේ විඥානේ ඒකටත් පුරුදු වෙලා යත් ඒක පිළිගන්න පටන් ගන්නවා. ඉතින් දැන් අර ඉස්සෙල්ලා වාගේ දැන් දරුණු නෑ පෙන්නන්නේ නෑ තම මැරෙන්නේ නෑ කියන එක බොරුව කියන එක එන්නේ නෑ මේ. තමන්ගේ මනසෙන් මේ වෙන දෙයක් මේ මනෝභවචාරයක් මේ තියෙනවා. දැන් මේක ආවට පස්සේ දැන් එහෙමනම් දැන් පිළිගන්නවා මැරෙනවා කියන එක. මැරෙනවා කියන එක පිළිගත්තට පස්සේ මැරිලා බලන්න. මැරිලා ඉන්න එතන. ඒ මලසිරුරත් එක්ක තමන්ගේ සිරුරත් තියන්න එතන. වගේ. තියලා දවස් 7ක් වල දාන්න තු තියන්න බලන්න. එතන වල දාන්න තු මේක තියන්න. එතකොට මොනවද වෙන්නේ? පොඩ්ඩක් හිතන්න බලන්න මනසෙන්. හොඳට හිතලා බලන්න. මේ අපේ නවන් දොරක් තියෙනවා. මේවෙන් මොනවද ගලන්නේ? මේවා ගලලා අර හිතා ගන්න රූප හැම දැකලා ඇති මේ වගේ තත්තාවල මේක ඉස්ම ගලාගෙන ගිහිල්ලා පණුව මෙහින් එනවා මයන් යනවා යටට යනවා උඩට එනවා අනිත් ස්වභාවය ඊට පස්සේ ඇට මතු වෙලා උක සත්තු කාලා ওই තින ස්වභාවය තියෙනවා මලසිරු නමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා මේ කාය අනුපස්සනාවේ ඒක මතක තියෙනවා නම් බොහොම වැදගත් ඒක භාවිතා කරන්න මෙන්න මේ தත්ත්වයට තමයි පත් වෙන්නේ අර මේ විදිහට දිගට මේක මනස පවත්වනවා දැන් මේකේ හොදක් තියෙනවා අපි මේ අපි මැරිච්ච අවස්ථාවල අපි ඉන්නවා හුඟක් වෙලාවට මනෝමය කායෙන් ඒ ඉන්න අවස්ථාවේ தත්ත්වයට සමන්ට යන්න පුළුවන් මෙන්න මෙහෙම කළාම මනස විශාල වෙලා එහෙම හොදට විශාල වුණයි කියලා තේරුණුතින් එහෙම තමන්ට ඒ කියන්නේ මොනවාක දැක දැක ඉන්නව නෙමෙයි මනස විශාල වුණයි කියන එක මේ තේරෙනවා මෙතන මේ ඔළුවෙන් හරියට මේක නිකන් ගැලුණා වාගේ මේ බැඳිලා තියෙන එකෙන් ගැලුණා වාගේ தත්ත්වයක් තමන්ට දැනෙනවා ඒ தත්ත්වයට දැනුණුතින් තමන්ට පුළුවන් ඊළඟට රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල සමුදය අස්තංගමේ බලන්න. එහෙම දැක්කේ නැත්නම් තව ඉස්සරහට යන්න වෙනවා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණීය විතර මදි. දැකපු මොග්ගලයට කෙලින්ම යන්න පුළුවන්. දැක්කොත් අරක බලන්න පටන් ගන්න. දැක්කේ නැත්නම් ඒක අපි අන්තිමට කියන්නේ. එතකොට දැන් බලනවා අපි දැන් මේක දැක්කේ නැහැ කියලා හිතමුකෝ. දැන් බලනවා මට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන ඒවා ඇති වෙන්නේ මොකද කියන එක. දැන් ඕක මම පෙන්නන්නේ පෙටකූප දේශයේ තියෙන විදිහටයි කතා කරන්නේ. පෙටකූප දේශයේ පෙන්නනවා මේ මරණය ඇතුණයින් පස්සේ ඒක නිසා මට මගේ කය පෙළෙනවා කියන එක. කොහොමද මේ කය පෙළන්නේ? මම මැරුණාට පස්සේ මනෝමය කායකින් මං ඉන්නවා කියලා හිතන්නේ. එකපාරටම අපාය ගිහිල්ලා ඉපදුනේ නැත්තම් අතරක් නැතුව කොහොම හරි තිරසන් ලෝකෙට ඇතුළුනේ නැත්තම් මම මේ මනෝමය කාය බුදුහාමුදුරු පෙන්නන්නේ ගන්ධබ්බ හැටියට හිටියයි කියලා එන්නේ. අන්න ඒ අවස්ථාවක් හිතන්නේ. ඒ අවස්ථාවකින් මොකද මම දන්නවා මගේ මේ භවයට ඉස්සෙල්ලා භවේ මම මැරිලා මේ අනුරාධපුරේ මම හිටියේ. ඒ මගේ මේ නහය බිම තියෙන්නේ මම මේ පත්තර වැටිලා ඉන්න. උඩ නහය පල්ලෙහා පැත්තට වැටිලා ඉන්න. ඉතින් මම උඩ ඉඳන් මට පේනවා මේ මං වලනු මම දැන් කන්ෆියුස් වෙලා මේ මොකද මම මේ නැගිටින්නේ නැත්තේ. මැරිලායි කියලා තාම තේරිලා නැහැ. තමා මැරිලායි කියලා තමාට තේරිලා නැහැ. මේක ශරීරේ නැගිටින්නේ නැත්තේ මොකද කියන එකයි කල්පනා. බලන්න එතනක් තියෙන්නේ මේ තාමත් ඉඳයි මේකේ තියෙන්නේ. ටිකක් වෙලා යනකොට ඉතින් පේනවා ඉතින් අර ඥාතීන් එහෙම ඇවිල්ලා මේ වෙලා ඉතින් මේක අඬනකොට තේරුම් ගත්තා මැරිලායි කියලා. හරි දුක්කවල් ඇති වෙන අවස්ථාවල් මට හිටියේ අවුරුදු 15 විතර දරුවේ. ඒ දරුවා ඉතින් අර වැට දිහා බලාගෙන ඒ ළමයා ඉන්නවා. ඉතින් බැලුවාම හරි දුකක් ඇති වෙනවා. තාත්තා නැති වෙලා නෙමෙයි. හරි ඒක නිසා එහෙම තියෙනවා. එතකොට දැන් ඕකට ටිකක් යනකොට පුරුදු වෙන්නේ. මෙතින් හැබැයි දැන් පේනවා අරගොල්ලෝ කනෝ. ඒගොල්ලෝ රෑ වෙනකොට ගේ ඇතුළට යනවා. කනවා බොනවා නේද? නිතා ගන්නවා. තමන්ට කන්න බෑ. තමන්ට කන්න කයක් නැහැ. මනෝමය කයක් මේ තියෙන්නේ. ඒ දේවල් මොකක්වත් නැහැ. අරගොල්ලන්ට ඥාතියින්ගේ ඉන්නවා කට්ටියේ ඉන්නවා. තමන්ට කවුරුවත් නැහැ. ගස්වල ඒ වගේ තැන්වල යන්න පුළුවන්. ඕන තරම් යන්න පුළුවන්. ඉතින් ඒ විශාල අස්ථීරතාවයක් ඇතුව තමන් ජීවත් වෙනවා. තමන්ට කයක් නැතිකම තියෙනවනේ. මේක දුකට පදට්ටානිය වෙනවා. මේක කය පෙළනෝ දුකට පදට්ටානිය වෙනවා. ඒ දුකේ ඉතින් දුකේ දුක කය පෙළනවා. එතකොට දැන් මේ දුක ඇති වුනහම මට තියෙන දෝමනස්සයක්. දොම්නස් ස්වභාවයක් තියෙන දුක නිසා. දොම්නස වුනහම මගේ සිත පෙළනවා. දැන් බලන්න මේ මනෝමය කායෙන් ඉන්න මිනිස්සයාට මෙතන දුක තියෙනවා දෝමනස්සයක් තියෙනවා. එයා හරි අස්ථීරයි බැලුවහම. හරිම අන්ස්ටේබල්. මොකද මේ තමන්ට දැන් මේ ඉන්න මිනිස්සුන්ට ඉන්නවනේ කවුරු හරි නේද? නෑ දෑයෝ අරගොල්ල මේ අර මොන්සෙට කවුද ඉන්නේ? එතකොට දැන් මේ කියන්නේ ශරීරයක්වත් නෑ. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නෑ කපාට කිව්වට. දැන් බත් කන මිනිස්සුනේ. දවස් 7ක් ට්‍රිප් එකක් ගිහිල්ලා බත් කන්න නැතුව හිටියා කියන්නකො. හරි කැමති නේද ඊළඟ දවසේ බත් කන්න. බත් ටිකක් හම්බුණා කියලා. ඒ වගේ තමයි මේ කයට ඉඳලා ඉඳලා පුරුදු වෙච්ච මිනිස්සයට මේ කය නැති වුණාම අර බත් කෑවේ නෑ වගේ. ඒ වගේ අමාරුයි මේක. තියෙනකම් මේකට සලකන්නේ නැහැ කල්පනා කරන්නේ නැති වුණා වතුර ටික බලන්න වතුර කියන එකත් නැති වෙච්ච වෙලාවට තමයි මිනිස්සු හරියට වටිනු රෙස්ට්‍රික්ෂන්ස් දාලා හරි මොනවා හරි වෙලා තියෙනකොට හරියට වතුර වටිනු බොන්න වතුර ටික කියන එක අපි ඒ තරම් මේවට බැඳිලා ඇලිලා ඉන්නේ. ඒතර මේ කය මෙච්චර කාලයක් තිස්සේ පවත්වපු කය නැති වෙලා දැන් මේ මිනිස්සු හරි දුකකින් ඉන්නේ. මේ දුක නිසා යාට දෝමනසයක් තියෙනවා. ඒ දෝමනස විසින් දැන් සිත පෙළෙන දුක් දෝමනස දැන් අපි කිව්වේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් දෝමනස. ඒ දෝමනස ඇති වුණාම දෝමනසේ නිසා මට තියෙන ශෝකය. ශෝක කරනවා මම. හරි ධර්මු ලඩක් බැලුවම ශෝකය කියන එක. ශෝකය කියන එක එච්චරම තේරෙන්නේ නෑ නේද? ශෝකය කියන එක කොච්චරද ධර්මද කියන්නේ මිනිස්සුන්ට හිතාගන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන බමුණ අතීතයේ වූ දෙයක් කියමි. මේ ශෝක සල්ලය ගැන කියන්නේ. අතීතයේ වූ දෙයක් කියමි. මේ කාන්තාවගේ මව නැති වුණා. මව නැති වුණාම හන්දියෙන් හන්දිය ගන්නට ගිහිල්ලා
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතෙන්දී ඒ දැන් කෙනෙක් ශෝක පරිදේව ඇති වෙන්නේ ඒ ඒකෙන් මනෝ මේ කායෙ ඉන්න වෙලාවේදී. එයාට එතකොට මේ ලව් කියන මනුෂ්‍ය ලෝකයේ පවතින දේවල් වලට එයාගේ උපාදානයක් තියෙනවා නම් විතරයි. එහෙම නැති කෙනෙක් කුඩ ඇතින් තත්තුම් කටේ පිටු එයා මේ මේ ධර්මයේ වඩලා එයාට අදහසක් නැහැ මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන. එයාට එතකොට ඇති වෙනවා.
එයා ඉතින් යන්න ඕනේ අකනිට බ්‍රහ්ම ලෝකේ වගේ බ්‍රහ්ම ලෝක වලට තමයි එයා යන්නේ.
එයාට તો අර වගේ මේ මේ පරිදේව ශෝක.
එයා මේක බල බල ඉන්නේ නැහැ. එයා මෙතන ඉන්නේ නැහැ. කය ගැන හිතන්නේ නැහැ. මේව කරන්නේ ඉන්නේ නැහැ. එයා බුස් ගාලා ඇදිලා යනවා අර. එයාගේ ඒ මේවක හැටියට උඩටම යනවා. එයා මොකද මේ අර හරියට නිකන් ගොම්බෙට්ට දැක්කම මිනිස්සෙක් අනිත් පැත්ත බලන්නේ. අන්න ඒ වගේ මේක තිත්ත වෙලා ඉන්න මනුස්සයා ඒ විදිහට ඒක තියෙනවා නම් ඒක එහෙම. හැබැයි හොඳට මතක තියාගන්න මේ භාවනාව වඩපු පළියට අපිට ඒ தත්ත්වය වෙන්නේ නැහැ. මේ ඵලයන් ලැබීම අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. භාවනාව වඩපු පළියට අපිට දැන් මම උදාහරණයකට ගන්නම්. ඕගොල්ලෝගේ සිත ඕගොල්ලන්ට තේරෙනවද හරි වෙනස් කියලා ඕගොල්ලෝ මහන්සි වෙලා ඉන්න වෙලාවට. අධික ලෙස මහන්සි වෙලා ඉන්න වෙලාවට මොකද ඕගොල්ලන්ට හිතෙන්නේ? රෙස්ට් කරන්න හිතේවි. ඒ වගේම ඕගොල්ලන්ට වෙනේවි ඕගොල්ලන්ගේ කාමාසාවන් හිතන් වැඩි කියලා තේරෙවි. තේරිලා තියෙනවද එහෙම? කාමාසාවන් හිතන් වැඩි තමන්ගේ උපායාසය කියන්නේ මහන්සි වෙලා තියෙන වෙලාවට. අන්න ඕ වගේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන தත්ත්වය නෙමෙයි එතෙන්දි තියෙන්නේ. මේ ශාරීරිය තිබිලා මේ ඉන්න කතාව භාවනා කරපු මිනිස්සයාගේ කතාව නෙමෙයි අතෙන්දි තියෙන්නේ. දැන් මේක වෙනස් වෙලා. එයාට හරි අමුතුම දෙයක් තියෙනවා. දැන් මේ මනුස්සයාට පුරුද්දක් නැහැ මෙහෙම ජීවත් වෙලා. අපි මනෝමය කායකින් ওই විදිහට හිටියයි කියන්නේ ඉතින් දවස් 5ක් 6ක් ඔහු වගේ කාලයක් නේ මනුස්සෙ ජීවත් වෙන්නේ. වැඩි හරියක් ජීවත් වෙලා තියෙන 80 ගණන් 90 ගණන් මේ ශරීරයක් ඇතුළු. ඒතර මෙයා හරි අන්ස්ටේබල් පත්යක් තියෙන යාට. මේක කැඩිලා ගිහිල්ලා එයා හරි වෙහෙසකටපත් වෙලා ඉන්නේ. මරණයේදී වෙහෙසක්පත් වෙනවනේ. අන්න ඒ වගේම එයා වෙහෙසකටපත් වෙලා ඉන්නේ. උපායාසය කියන එක යාට තියෙන. ඒ නිසා ওই தත්ත්වය වෙනස්. මමත් ඉස්සර හිතාගෙන හිටියේ මරුණට පස්සේ ඉතින් මනෝමය කායදී මොන හරි ෂෝක් නිකේන එක. නමුත් පිටකෝපදේශයේ ওই විස්තරය බැලුවම තමයි පේන්නේ මෙතෙන්දි මැරිලා තියා ඉන්නේ බොහොම දුකෙන් කියන එක. හරිම දුකකින් ඉන්නේ. එතකොට අර වාගේ දෘෂ්ටිය කපපු එක්කෙනෙක් නම් එයා මේවා ගැන බල බල ඉන්නේ නැහැ. එයාට ටක් ගාලා අර හොඳ දැනට එයාට එයා යවෙනවා. ඉතින් එතන ගිහිල්ලා එතන එයා ඒක අල්ලගන්න මොකක් හරි ඉතින් උපාදානයක් උඩ අත්වාද උපාදානය නිසා අකනිට බ්‍රහ්ම ලෝකෙ හිමි ඉපදෙන්නේ. ඒකට ඒ වගේ දේවල්
තියෙනවා.
බොහොම ඉක්මනින් හිත හිතා ඉන්න මේ වගේ වාසනාවක් නැහැ. මේ මනුස්සය හිත හිතාවත් ඉන්නවන්නේ අඩු ගානේ. අර මනුස්සයට හිත හිතා ඉන්නවත් වෙලාවක් නැහැ. ඔය ආනන්තරී පාප කර්ම කරාම ආනන්තරී කියන්නේ අතරක් නැහැ. ඉපදෙනකොටම මෙතන මැරෙනකොටම අතන ගිහිල්ලා ඉපදෙන. ඒ තිරසන් ලෝකේ ඒ වගේ යනකොට ඒවයි නැහැ.
එතකොට මනෝමය කය ගන්නවා කියන තැන එතකොට යම් කිසි
ඒක හැදෙනවා ගන්නවා කියන එක නෙමෙයි. සකස් වෙන දෙයක්.
ඒ සකස් වෙන එකත් යම් කිසි කුසලයක් නිසා මනෝමය
කුසලිය නිසා තමයි මේ මම මේ කතා කරන්නේ මේ හොඳ මිනිස්සයට වෙනදී. නරක මිනිස්සයා ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ යන්නේ කිලින් අපාය අරකෝක ගැන. හරියට හිතන්න බලන්න මේ ගේ තිබුණා. මේ ගේ තිබිලා මේ ගේ කැඩිලා ගියා නම් කොහිලාවක හරි මරණේදී වෙන්නේ යන්නේ වගේ දෙයක් නේ. මේ ගේ කැඩිලා ගියා නම් මම වැටෙන්නේ පාරට. සුනාමි එකක් ආව දැන් ලංකාවෙ වෙච්ච දේ බලන්නකෝ. සුනාමි එකක් ආව මිනිසු කෙලින්ම මොකක්වත් නැහැ. ගේ තිබිච්ච තැනක්වත් හොයාගන්න වැටුණා. දැන් මේ මිනිස්සයා පාරේ. පාරේ ඉන්නකොට මේ මිනිස්සයාට සල්ලි තියෙනවා නම් එයායි හෝටෙල් එකකට නේද? ඥාතීන් ඉන්නවා නම් ඒ කියන්නේ කුසලයන් කරලා දිනනවා මොනවා. එහෙම දිනන හෝටෙල් එකකට යයි ඥාතීන් මේ හෝටෙල් එකකට ගිහිල්ලා මෙයා හොඳට බලයි මේ දැන් සල්ලි දිනවනේ. මේ ගේ ගන්නවා මේ ප්‍රදේශය හොඳයිද? අන්න ඒ වගේ එහෙම බලයි. එහෙම බලලා ඉවර වෙලා ඒ අනු මේ කුසලයේ අනු මේ මුක්කලයට තනක් තෝරගන්නත් පුළුවන්. මේ ලෝකෙට දයන්නේ මේ ලෝකෙට දයන්නේ අර එක ඔය ධම්මපදයේ තියෙන එක එක 100 කෙනෙක් ඒක බොහොම කුසල් කරලා ඉතින් දිව්‍ය මේ වාහන 6ක් ඇවිල්ලා තියෙනවා. ලෝක 6න් දිව්‍ය වාහන 6ක් ඇවිල්ලා තියෙනවා මේ පුද්ගලයාට යන්න. ඉතින් තෝරගෙන තියෙන තුසිත දිව්‍ය ලෝකෙට යන්න. නේද? ඉතින් මේ ඒ වාහනේ නැගලා ගිහිල්ලා තියෙනවා. අනේ වාගේ. ඒ ලෝක වල වාහන තියෙනවා.
දිව්‍ය නවසීවිතකයේ කරනකොට දැන් මට මෙහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. දැන් මම නවසීවිතකම අරගෙන ඒකා මතංවාදී මතංවාදී මතංවා උජමාතකම් වගේ ගන්නකොට දැන් නිල්ලුන් කයසලේ දැන් ඒකට පණුවෝ ඇවිල්ලා දැන් මම මැරිලා කියන එකට එතන ඇවිල්ලා හිටන් ඊට දැන් මේ ඉස්සෙල්ලම මේ බඩ මේවා වෙල පණුතුරලම් කරන එක මේ මනෝමය කයෙන් මෙහිම මේ ඔළුව හරියේ ඉඳගෙන මනෝමය කයෙන් මේක දිහා බලනවා කියන එක අනිත් වගේ වෙනවා. එතකොට එතන මේ මම කියන එක මම මේ ශරීරය අල්ලගෙන ඉන්නේ එහෙම නැත්නම් මේ විඥානීය කියන එක එතන ඉහළට මොකද එතන
මනෝමය කය කියන එක සකස් වෙලා නේ තියෙන්නේ. තමන්ගේ විඥානේ මේ නාම සංස්කාරයන්ගෙන් විඥානිය සකස් වෙලා. විඥානින් නාම රූපයෙන් මේ දෙක පෙරලි පෙරලි තියෙනවා. එතකොට තණ්හාවල්ලගෙන තමයි මෙයා ඉන්නේ. තාම සමීකකට ගිහිල්ලා නැත්නම් තෘෂ්ණාව තමයි ආහාරේ තෘෂ්ණාවල්ලගෙන තමයි මේ පුද්ගලයා ඉන්නේ. ඔක තථාගතයන් වහන්සේ දේශනා කර සූත්‍ර දේශනා දීගනිකාය. එතකොට දැන් මේ පුද්ගලයා මේක හැටියට ඉන්නවා. එයාට පේනවා. එයාට දිව්‍ය ලෝක හිටම් පේනවා. ඒ කුසලයන් කුසලයන් අනුව දිව්‍ය ලෝකයේ පේනවා. මේ මයික් මිල මියගේ ඥාතීන් පේනවා. ඒව ගොඩක් දේවල් තියෙනවා. ඒ ශරීර පේනවා. මොකද දැන් මේ මිනිසයාට දැන් මම මේ ප්‍රදේශේ ඉඳලා මලානම් මම මේ ඩාවින් පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ කරක් ගහගෙන ඉන්නේ නැහැ. මට පුරුදු පැත්තේ තමයි මම ඉන්නේ නේද? අන්න ඒ වාගේ දැන් මේ මගේ ශරීරයත් එක්ක තමයි හිටි. දැන් මේක මැරිලා මේක වෙලා. මම කියන්නම් මම එක භවයකදී මම අලි බලපු මිනිස්සෙක්. ඉතින් ඒ කොටයක් පෙරලිලා මේ මගේ ශරීරය වැටිලා. ඉතින් එතකොට දැන් අනේ මේ මිනිස්සයන් කියනවා මේ මම දැන් මෙතන බලාගෙන ඉන්නවා. වෙලා තියෙන එක. අනිත් අර ශරීරය දිහා බලලා ඉතින් අර අලියට බහිනවා පළක් මිනිස්සු මේ. අලිය ගහලායි මැරලා තියෙන්නේ කියලා. අනේ මට කරපු දෙයක් නැහැ. අර සර්පේක් මෙයාවෙලා එලා තියෙන. ඒකත් මම හිටියේ ඒ ළඟනේ. මම ඒ අසල තමයි මම ඉන්නේ. මේ මල සිරුර තියෙන ඒ අසල තමයි මම ඉන්නේ. මොකද මේකත් එක්කනේ මම හිටියේ. වෙන මේ gedara හිටියයි කියන එක නෙමෙයිනේ. මේ ශරීරයේ අසුර වරගෙන තමයි මගේ විඥානේ පැවතුනේ. ඒකට මම මේකත් එක්ක බැඳීමක් තියෙනවා. අනුසය ධර්මයක් තියෙනවා මේ මල සිරුර සම්බන්ධයෙන්. මොකද මෙච්චර කාලයක් හිටපු එක ඉතින් මේ දැන් අපිට පේනවනේ මේ තව සත්‍යයක් එක්ක ජීවත් වුණායින් පස්සේ දැන් බල්ලෙක් එක්ක හිටපු මිනිස්සයාට මේ බල්ලා නැතුණයි කියන එක කොච්චර දුකක්ද නේ? බල්ලගේ ශරීරයේ ජීවත් වුණා නම් මේ බල්ලා ඇසුරු කරගෙන හිටියේ. ඒතකොට මේ ශරීරය ඇසුරු කරගෙන පොඩි කාලේ ඉඳන්ම හිටවෝ මට මේක කොච්චර වටිනවද? මේක පණුව ගහලා මේ කුණු වෙලා මේ වෙල යනවා. ඉතින් ඒකත් බල බල හරි ඉන්නවා. මේකත් මට නැති වුණා කියන්නේ.
සාමාන්‍යයෙන් දැන් එහෙම දෙයක් වුණාම දැන් පරික්ෂ කරන ඒ කිට්ටුවම හැසිරේ.
හුඟක් වෙලාවට ඒ කිට්ටුවම හැසිරෙන්නේ. ඉතින් බෙල්ලක් අය බටස් ගාලා යන අය ඉන්නවා. මේක මේ මේ මේක දැන් වැඩක් නැහැනේ. මේක දිහා බල බල ඉඳලා වැඩක් නැහැ. මම වෙන තැනක් හොයාගන්න යන්න ඕනේ කියන එක. ඒක තියෙනවා.
ඉතින් මට වැඩලා අවුරුදු දෙකක් වෙනවා. මැඩලා සුමාන 3කට විතර පස්සේ රැ දෙකට විතර මම බාත්รูම් ගියා. හයියෙන් කොරිඩෝක දිගේ hina වෙගෙන ගියා. හැබැයි එයාගේ වොයිස් එක නෙමෙයි. ආවේ දුවගේ වොයිස් එක. දුවයි අර පුතා දුවගේ බබාගේ වොයිස් එක තමයි ගියේ.
ඉතින් ඔය එක එක දේවල් තියෙනවා. එතකොට දැන් අපි බැලුවොත් දැන් අපිට පේනවා අපි ජාතිය දුක වෙලා ජරාව ව්‍යාධි මරණය. දැන් දුක්ඛ දෝමනස්ස. දෝමනස්ස ස්වභාවය තියෙනවා. එතකොට දුක්ඛ දෝමනස්ස නිසා මට දැන් මම ශෝක කරනවා. මගේ කය පෙළනවා, සිත පෙළනවා. ඒ දුම්නස නිසා මට ශෝකය තියෙනවා. ශෝක කිරීමේ ස්වභාවය තියෙනවා. ශෝකය තියෙන ශෝක කිරීමේ ස්වභාවය මම කිව්වේ තථාගතයන් වහන්සේ දේශනා කළා මේ ශෝකේ ප්‍රමාණය කොහොමද කියන එක. මම මේක කියන්නේ මොකක්වත් නෙමෙයි, මේ අපිට මේවා තේරෙන්නේ නැතිකම. අපිට මේ ලෙඩ කියන එක තේරෙන ලෙඩ වුණාම විතරයි නේ. දැන් අසනීප වෙලා ඉන්න වෙලාවේ මේ ලෙඩේ තත්ත්වය තේරෙන්නේ නැහැ. හැදිච්ච ලෙඩ කල්පනා කරලා බලන්න. කෙනෙක් කල්පනා කරන්නේවත් නැහැ. කල්පනා කළත් ඒක වුණාම තමයි තේරෙන්නේ. ඒ වගේම තමයි මේ ශෝකය කියන එක. ශෝකය වුණාම තමයි තේරෙන්නේ මේක තත්ත්වය කොච්චරද කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා බමුණ මං අතීතයේ උදයක් කියමින් එක කාන්තාවකගේ මව නැති වුණා. ඒ මව නැති වුණාම මේ පුද්ගලයා හන්දියක් ගාන ගිහිල්ලා ආනලු මව දැක්කද කියලා. මව දැක්කද කියලා මම මේක දැකලා තියෙනවා උඹ දෙනෙක්ගෙන්. අම්මා නැති වුණාම අම්මා නැති වුණයි කිව්වහම පිළිගන්නේ නැහැ. පණිවිඩය ආවහම පිළිගන්නේ නැහැ අම්මා නැති වුණයි කියලා. ඒ වගේ තමයි අර කාන්තා. ඒ තරම් අපි තත්ත්වයකටපත් වෙන මේ ශෝකේ හරි දරුණු. එතකොට දැන් මේ පුද්ගලයා දැන් ශෝක කරනවා. මේ ශෝක කරනකොට ඒක පරිදේවයට හේතු වෙනවා. පරිදේවෙදී අපි කරන්නේ වචන පිට කරනවා. මේ ප්‍රශ්නේ වැඩිද? මේක වඩා අඩු කරන්නද? වචන පිට කරන්න පටන් ගන්නවා. ඕගලන්ට කොහොමද දන්නේ ප්‍රශ්නේ? ඈ වැඩිද? ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට වචන පිට කරන්න ගටන් ගන්නවා මේ මෙයා දැන් ඔය කියන්නේ අනේ අම්මේ අනේ අක්කේ කියා කියන්නේ නේද? ඒ වගේ වචන පිට කරනවානේ සාමාන්‍ය කෙනින් වරනවා මම ඒ වගේ තමයි මෙයාගේ වචන පිට වෙන්නේ. අපි ඕක හරියට කරනවා අපි ඕක දන්නේ නැති කමයි තියෙන්නේ. සාමාන්‍යෙදී ඔය දේ අපි කරමු. භාවනාවදි කරන අවස්ථාවල් තියෙනවා වචන පිට කිරීම කියන එක. එතකොට දැන් මේ පරිදේවයේ ඊළඟපස්සේ ඒක පදට්ටාණී වෙනවා මේ උපායාසයට. උපායාසය කියලා කියන්නේ අපි වෙහෙසටපත් වෙන්නේ. ඒහෙසටපත් වෙලා කලාන්ත දාලා ඇදගෙන වැටෙන්නේ. අනේ අම්මේ තාත්තී කියනවා මේ ඇදගෙන වැටෙන්නේ කලාන්ත දාලා. අන්නේ වාගේ. දැන් මේ මැරෙලා ඉන්න මිනිස්යාටත් මේ තාත්තී තියෙනවා. නැතේ කියලා හිතන්න එපා. උපායාසය ওই විදිහට තියෙනවා. පෙටකෝපදේශයෙන් පෙන්නන උපායාස පත්‍ය බවෝ කියලා. භවයට හේතු වෙනවා. උපාදාන පත්‍ය බවෝ කියලානේ අපි අහලා තියෙන්නේ නේද? එක පටිච්ච සමුප්පාදයක් නෙමෙයි තියෙන්නේ. පටිච්ච සමුප්පාද 80ක් විතර තියෙනවා කියන්නේ. එතකොට උපායාස පත්‍ය බවෝ කියන එකත් තව පටිච්ච සමුප්පාදයක්. මේක තියෙනවා මට මතක හැටියට මේ පဋාණේ තියෙනවා. පဋාණ වක්‍රනේ සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ලේට් කරලවත් නැහැ ඒක. ඒකෙත් තියෙනවා මේක. එතකොට මේ උපායාසය ඇති වුණාන් පස්සේ ඒක නිසා අපිට භවය කියන එක ඇති වෙනවා. දැන් භවය කියන එක ඇති වෙනවා කියන්නේ මොකද? දැන් මං කලාන්ති දාන තත්ත්වයට තමයි මට ඉන්නේ. දැන් මට ඕනේ මොකද්ද? මව කුසකට යන්න. අනේ ඉතින් මේ මව කුසකට යන්න ගිහිල්ලා බලාගෙන ඉන්නවා. එතකොට දැන් පේනවා අනිමිසු කරන දේවල්. නිකන් හිතන්නේ පානිමිසු ඇඳුම් නැතුව කරන දේවල් තියෙනව නේද? ඒව බලාගෙන ඉන්නේ. ඒව බලාගෙන ඉඳලා දැන් මෙයාට කාම විතක්කයන් ඇති වෙනවා. කාම විතක්කය තමයි හේතු වෙන්නේ උපාද සංකත ලක්ෂණයට. එතකොට එයා අර මව කුසට අර විදියට ඇතුල් වෙනවා. අම්මා තාත්තා කියලා නෙමෙයි ඔය යන්නේ. ඒ සුදුසු තැන් තියෙනවා, තමන්ට යන්න පුළුවන් තැන් තියෙනවා. අම්මා තාත්තා හොයාගෙන ගිහිල්ලා නෙමෙයි ඔය ඉන්නේ.
ඒක තමයි අද අපිත් දෙන්න කතාව නේද? මේ කාමක දැන් අපි හිතනවානේ මේක කවුරුත් දකින්නේ නැ කියන එක. ඒ වුණාට මේ කිහිප දෙනෙක් බලාගෙන ඉන්නවද කියලා මේ විඥානය පවත්න්න යන තැනක් අල්ලන්න. එතකොට
ඕකම තමයි.
මොකද්ද මේ අපි මේ අල්ලගෙන තියෙන්නේ කියන්නේ?
බොහෝ කාලයක් තිස්සේ අල්ලගෙන හිටපු දේ තමයි ඔය පවතින්නේ. දැන් තමන් මතක තියාගන්න මෙතනදී තමන් බොහෝ මහන්සියලා උපායාසයටපත් වෙලා ටයර්ඩ් වෙලා ඉන්න මනුස්සයෙක් මේ ඉන්නේ. එයා අරවදිහා බලාගෙන ඉන්නෝ එයාටත් ඒව ඕන වෙනවා. අන්න ඒ විදිහට තමයි මෞකසට ඇතුල් වෙන්නේ. කාම විතක්කණී උපාද සංකත ලක්කණී. ඔබ තමයි මනාපික අරමු ඔය විදිහට තැන් තියෙන කරුණ නමය. ඒකෙන් තමයි රූප ඇති වෙන්නේ. ඒකෙන් තමයි ජාතිය ඇති වෙන්නේ. දැන් ඉතින් අහු වුණා වැඩේ. එතනින් ගියායින් පස්සේ ඉතින් ආපහු මේ කතාවම ආපහු දෙකට යනවා. දැන් ඊට පස්සේ ඉතින් මොනවද උපායාසය ඇතුණායින් පස්සේ ඉතින් දැන් මේ ජාතිය මේක ඇති වෙනවා. දැන් වෙන්නේ මොකද්ද? දැන් අපිට මේක හේතු කොටගෙන දැන් අපි බලන්න පළවෙනියක දුක්ඛය. ජාතිය තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ මරණයෙන් පස්සේ තියෙන දුක්ඛය. ඒ ජාතියයි දුක්ඛයයි කියන එක සම්බන්ධ වෙලා තමයි අපිට ප්‍රිය දෙයින් වෙන් වුණා කියලා කියන්නේ. ප්‍රියෙහි විපයෝගය කියන එක හොඳට පැහැදිලි කරනවා නම් ඔන්න උතනයි තියෙන්නේ. මට ඕනි ජාතිය. මට ලැබිලා තියෙන්නේ මරණයෙන් ඇති වුණ දුක. ජාතියයි මේ දුක්ඛයයි තමයි මට පෙන්වන්න පුළුවන් මල්ලන් තියෙන කොලයක් ඔය සාහඹදී මහා බ්‍රහ්මට උපෙන්ලා දුන්නේ. ඒකේ තමන්ට දැන් ප්‍රියෙහි විප්පයෝගය කියන එක මතක තියාගන්න ප්‍රියයි කියලා කියන්නේ ලොකුම දේ තමයි මොකද්ද අපේ මේ ශරීරය මොන ශරීරයද මේ කතා කරන්නේ අර මුල්ලින්ම මවකුසට ගියා නේද අන්න ඒක දැන් බබාලට හරි කැමති නේද අපි අර වෙනස් වෙලා නැති දිරලා නැති රූපය තියෙනවා නේද අපි කියන්නේ ඉතින් එක එක වචන වලින් අපි කියනවා නේද සුකුමාලයි කියනවා ලස්සනයි කියනවා මෙහෙමයි කියනවා අපිට ඕනේ අන්න ඒ වගේ එච්චරවත් දිරලා නැති එකක් තමයි ඔන්න අපි ඔන්න ಜಾති අල්ලගත්තේ ಜಾතියේදී අපි ඒක අල්ලගත්තා මේක වෙනස් වෙලා තමයි දැන් තියෙන්නේ දැන් ඒතකොට දැන් අපි ಜಾති නිසා ජරාව ඇති වෙනවනේ ජරාව ඇති වුණාම මට තියෙන්නේ මොකද්ද ඒ ජරාව තමයි මට දැන් පේන්නේ මේ දුක්ඛය ස්පර්ශ වෙලා මට ලැබෙන්නේ දුම්නස ඒකෙන් ඇතිවෙච්ච දේ තමයි මේ ජරාව මොකද්ද මේ දුම්නස කියලා කියන්නේ මයි මට මේ ජරාවට මමපත් වෙන්නේ මට අර පොඩි ළමයා වගේ මේ රූපේ අල්ලගෙන ඉන්න බෑ මට. බබා හොඳට ඉන්නවා නේද? බබා වගේ ඉන්නේ කොහොමද? විඥානේ ඔක්කොම මේ ශරීරේට යා පවත්තගෙන ඉන්නවා. කන බොන එකයි අන්තම් මේ වැඩේ විතරයි යාට තියෙන්නේ. මොකද රස්සාවල් කරන්න දෙයක්වත් නැහැ. ඉගෙන ගන්න ඕනින් ද මොකුත් නැහැ. අන්න ඒ කාලේ හොඳට මේ ශරීරේ පවතින. කාලයක් යනකොට බෑ මෙයා ඉගෙන ගන්න ඕනි. ඔක්කොම දේවල් කරන්න ඕනි. දැන් මේ විඥානේ හතර අටේ දුවනවා. මේ වෙනස් වෙච්ච එකටත් දුවන මේ ශරීරය වෙනස් වෙන එක තියෙනවානේ දත් ඇවිල්ලා දත් වැටිලා අරම මේ ඔක්කොම තියෙනවානේ මේවටත් තියෙනවා එතකොට දැන් මේ දක්වා කිව්ව කාරණා වලින් ಜಾති විතරයි මට ඕනේ මට එපාවිච්ච කර්ම කීයක් තියෙනවද ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස උපායාස දැන් මට තියෙනවා අප්‍රිය ප්‍රිය දේව වෙන් වුණා කියලා තර බබා වගේ ඉන්න තතිය තියෙනවානේ ඒකෙන් වෙන් වෙලා තියෙන ගතියක් මට තියෙනවා. එතකොට දැන් ප්‍රියයන්ගෙන් මං වෙන්වීම කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන් වුණාම මට මං ළඟ තියෙන ඔක්කොම ප්‍රිය දේවල් තියෙනවා කියන්නේ. ඒ දේවල් වලින් මං වෙන් වුණාම මට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? අප්‍රියයන් තමයි එක ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට අප්‍රියයන් හා එක්වීම කියන එක තියෙනවා. දැන් ඔන්න තවත් එකක් එක්ක ආවා. දැන් මෙහෙම වුණාම මොකද වෙන්නේ? අප්‍රියයන් හා ඔක්කොම අප්‍රියං හා එක්ුණාම ඊට පස්සේ මං කියනවා යම් පිච්චන් නලබති තාම්පි දුක්ඛං කියලා. මම හිතන්නේ මට මේ මට මරණයටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා නේ මම මැරෙන්නේ නැත්තම් කියලා. තේරෙනවද? ලෙඩ වෙන පුද්ගලයා කල්පනා කරනවා මම අනේ මං ලෙඩ වෙන්නේ නැත්තම් කියලා. මේ විදිහට තමයි අපි කල්පනා කරන්නේ. දැන් මේ 12ම ගත්තහම මේ 12ම කෙටි කරලා කියනවා බුදුහාමුදුරුවෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛ කියලා. මෙන්න මේකයි තියෙන්නේ. මේක තමයි මේ දුක්ඛ සත්‍යය. මෙන්න මේ කෑල්ල මේ අපිට පෙන්වන්න පුළුවන් මේ ආහාර හතරේ පාරවල් හතරට තුන තුන බෙදිලා යනවා. කබලිකාර ආහාරේ පළවෙනි එකේ අපිට තියෙනවා ජාතිය දුක්ඛය කියන එක තියෙනවා. දෙවෙනියට දැන් මේක පාරවල් දෙකට යන්නේ මම අර කොලේකුත් මම print කරලා හෙට පෙන්වන්න. එතකොට පළවෙනි ලයින් එකේ මට තියෙනවා ওই හතරට බෙදලා ජාතිය දෙවෙනි ස්පර්ශ ආහාරෙන් ජරාව තුන්වෙනි ආහාරෙන් ව්‍යාධිය හතරවෙනි එකෙන් මරණය ඊට පස්සේ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාස ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියං හා එක්වීම යම් පිච්චන් නලබති තම්පි දුක්ඛ ඔන්න පාරවල් හතරට තුන තුන බෙදිලා යනවා ඕක හැඩයට තියෙන්නේ ඒක පෙන්වන්න පුළුවන් ඒක තියෙන විදිහ එතකොට දැන් අපිට අපේ කතාව ඕන ඕකයි අපි උරුම කරගෙන තියෙන්නේ ඕකයි අපි අනාගතය උරුම කරගන්න ඕන ඕකයි එතකොට දැන් මේක තේරුම් අරගෙන අපි කල්පනා කරනවා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ දුකයි කියන එක එතකොට දැන් මේ රූපස්කන්ධය කියන එක ගත්තහම රූපස්කන්ධේ හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන පහෙන් එතකොට මේ ආපෝ තේජෝ වායෝ කියන පඨවි කියන පහෙන් හැදිලා තියෙන දේ හැමෝටම සාධාරණයි හැමෝටම ওই විදියයි. ඒ කියන්නේ හැමෝටම මේ විදිහම දුක්ඛයන් තමයි තියෙන්නේ. ඊළඟට අපි වේදනා කන්දේ අපි ගත්තාම වේදනාව සුඛ වෙනවා දුක වෙනවා අදුක්කම සුඛ වෙනවා. එතකොට වේදනාව අපිට තුනක් කියලා කියන්න පුළුවන්. වේදනාව වේද බෙදා යන්න පුළුවන්. ඒක මූලික වශයෙන් අපිට තුනක් තියෙනවා. එතකොට කොයි වේදනාව දුකේ ඇතුළත්. මම සුඛයි කියන එකත් මම හදාගත් එකක්. ඒක දුකේ ඇතුළත්. ඊළඟට සංඥාවෙන් මම හඳුනා ගන්නවා මේක සුඛයි මේක දුකයි මේක අදුක්කම සුඛයි කියලා මම හඳුනා ගැනීමක් තියෙනවා. එයා තමයි අපිට වරද්දන්නේ. විශේෂයෙන්ම වරද්දන එකේ තමයි සංඥාව. එයා පෙන්නනෝ අසුභ වෙච්ච දේවල් සුභයි කියලා. දුක්ඛ වෙච්ච දේවල් පෙන්නනෝ සුඛයි කියලා. අනාත්ම වෙච්ච දේවල් අත්ත කියලා පෙන්නනෝ. අනිත්‍ය වෙච්ච දේවල් නිට්ටයයි කියලා පෙන්නනෝ. මෙන්න මේ දෙන්නේ විදන විපල්ලාසයන් 12ක් තියෙනවා. සංඥා, චිත්ත, දෘෂ්ටි කියලා තුන තුන 12ක් වෙනවා. හැමිකේම අසුබේ සුබයි කියලා සංඥාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා. එතකොට ඇත්තම කියනවා මේ දෘෂ්ටියද අපි ඉවසනවා. ගඳ ඉවසනවා. ධූරයන් ගඳයි නේද? ධූරයන් ගඳ වුණාට කන මනුස්සයා ඉවසනවා. අන්න බලන්න අර ඒ දෘෂ්ටිය කියන්නේ අර තරමට ගිහිල්ලා අපි මේක ඉවසන්නත් පටන් අරගෙන තියෙනවා. දැන් සංස්කාරයේදී මොකද වෙන්නේ? සංඥාව නිසා අපිට චේතනාව නැති වෙනවා. ඒ චේතනාව නිසා අපිට සංස්කාරයන් කිනියම් ඇති වෙනවා. සකස් කිරීම කියන එක ඇති වෙනවා. එතකොට සංස්කාර ස්කන්ධය හරි විශාල වැඩක් කරනවා. ඕක ගන්න පුරුද්දයි කියලා. කෙටියෙන් ගන්නවා නම් පුරුද්ද හැටියට ගන්න. ධර්මීය අනු ටිකක් දුරට ගිහිල්ලා ගන්නවා නම් ඉතිපි කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා කියනවා. ඒ චේතනාව උනු තමයි සංස්කාරය සිද්ධ වෙන්නේ. එතකොට කාමයේත් එක්ක අපි සංයුක්ත වෙලා භාවිත වෙලා අපි අල්ලගෙන ඉන්නවා. ආහාරයක් ගන්න මම කලින් කාලා තියෙනවනම් ඒ ආහාරය මම හෙට දකින්නකොට මම ඒ ආහාරේ මම රසයි මේක හොඳයි කියලා තියෙනවනේ. හෙට මම ඒක දැකපු ගමන් මගේ මට පෙන්නනු මෙන්න ඔයා එදා කාපු කෑම. මෙන්න ඒකේ රස. මෙන්න මේකේ වර්ණීය සංඥා ඔක්කොම චිත්තේ ඔක්කොම පැකට් එකම ඇවිල්ලා ඉවරයි. හැබැයි මේක කටේවත් තියලා නැහැ. ඔක්කොම මනසෙන් හැදුවා. දැන් මේ මනුස්සයාට වෙන කරන්න දෙයක් නැහැ. අර පුරුද්දත් එක්ක අරක යන. එතකොට අර පුරුද්ද කියන්නේ habitual tendency කියලා මේක ට්‍රාන්ස්ලේට් කරනවා. එතකොට දැන් මේ සංස්කාර ස්කන්ධය විසින් රූපේ හැටියට සකස් කරනවා. සංකතං අபிසංකරಂತಿ කියන්නේ ඒකයි. වේදනාව වේදනාව හැටියට සකස් කරනවා. සංඥාව සංඥාව හැටියට සකස් කරනවා. සංස්කාරය සංස්කාරය හැටියට සකස් කරනවා. විඥානේ විඥානි හැටියට සකස් කරනවා. මේක විශාල සකස් කිරීමක් මෙතන තියෙනවා. දැන් මේ සකස් කරනවත් එක්කම අපි පුරුද්ද හැටියට අපි යනවා. අපි කලින් කරපු දේ තියෙනවානේ. ඒ අනුව අපි යනවා. මේක කන්ට්‍රෝල් එකක් නෙමෙයි. දෘෂ්ටි කපලා තියෙන නම් විතරයි ඔන්න කන්ට්‍රෝල් එකක් තියෙන්නේ. එතකොට දැන් මේ විඥානයත් සකස් වුණා. දැන් සංස්කාර කිව්වහම අපිට තේනවා කියන්න පුළුවන් මෙතෙන්දි පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනින්ජාභි සංස්කාර කියලා තුන් වර්ගයකට කියන්න පුළුවන්. පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අපි මේ කරන ඔය කුසල දේවල් තියෙනවානේ. කාමාවචර වෙන්න පුළුවන්. රූපාවචර කුසල කර්මයන් ඒවා තියෙනවා. දන් දීනවා, භාවනා කරනවා. ඊළඟට අපුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අපි කරපු පාප කර්මයන් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දාන වගේ දේවල් ඒවායින් කරනවා. අනින්ජාභි සංස්කාර කියලා කියන්නේ ඔය අරූප ධාන. අරූප ධානයෙන් වැඩුවහම එතන තියෙන චේතනාව තියෙනවා. මේ හැම එකෙම චේතනාව තමයි මේ කතා කරන්නේ සංස්කාරය කියලා. එතකොට දැන් අපි දැන් සංස්කාරයේ මේ ආකාරයි කිව්වා. දැන් ඊළඟට කියනවා විඥානීය හය ආකාරයි. චක්කු විඥාන ඇහි රූපය ගැටලා චක්කු විඥානයක් ඇති වෙනවා. කනයි සද්දයයි නිසා සෝත විඥාන විඥානෙ කොට හය ආකාරයි. මනෝ විඥාන උවිදෙත් තියෙනවා. එතකොට දැන් ඊළඟට දැන් අපි මේ තෙන්දි තමයි අපි ගාක් ලොකු වැඩක් කරන්නේ. අර මුලින් කරේ මේ දුක්ඛ හොඳට බලලා තමන්ගේ මනස හොඳට පැදියම් කරගත්තා. මේවා වැඩක් නැහැ. මෙන්න ස්වභාවේ කොයි අතට බැලුවත් මෙහෙමයි. මම මැරලත් මට දුකයි, මැරෙන්න ඉස්සෙල්ලත් දුකයි, ආපහු ඉපදුනත් දුකයි. අර දුක්ඛේ හොඳට මනසේ පවත්තනවා. දුක්ඛේ පැවැත්වුවේ නැත්තම් තමන් මේ සංස්කාරයන්ට බය වෙන්නේ නැහැ. නැත්තම් මං කැමති ආයෙත් ඉපදෙන්න. ආයෙ ජීවත් වෙන්න. මේක හොඳට මනසේ පවත්තලා දැන් කල්පනා කරනවා මේ දුක්ඛ ස්කන්ධේ එහෙනම් මං කොහොමද හදාගත්තේ? මොකක් කරලාද මම හදාගත්තේ? අන්න එතෙන්දි තමයි අපි සමාධි භාවනා සූත්‍රය භාවිතා කරන්නේ. මේ විදිහට හිත පවත්තලා අපි බලනෝ මේ දුක්ඛ ස්කන්ධේ මේ විදිහට හැදෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරා මේ රූපේ සතුට සොයන ප්‍රකාශ කරන පිළිඅරගෙන තබාගෙන රූපේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. මෙහිම කිරීමෙන් තමයි අපිට මේක ලැබෙන්නේ. යා රූපේ නන්දි තදුපදාන. මේක හැමෝම අහලා තියෙනවානේ, භාවිතා කරලා තියෙනවානේ නේද? මේක හරිය වැදගත් කොටස. එතකොට මේක නිසා උපාදාන පච්චයා භව. අර උපාදානිය නිසා මට මේක මාතුළු පවතින. මෙතෙන් හිතාගන්න හරියට මම ආපයක් කෑවා. ආපයක් කෑවම රසයි හොඳයි. සංඥාවන් තියෙනවා. මම මොන ඩොලර් එකක් මගලන් කැටයක් තියෙනවා. මේ කැටේ දැම්ම මහ විශාල විශේෂ වූ කැටයක්. මේ කැටේ හදලා තියෙන්නේ මේ බිත්ති හදලා තියෙන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහෙන්මයි හදලා තියෙන්නේ. ඒ හින්දා ඕන තරම් ඇදෙන්න පුළුවන්, පළල් වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. මොන මං ආපයක් කෑවා ඩොලර් එකක් දාගත්තා. ටොපියක් කෑවා 150ක් දාගත්තා. එක එක දේවල් තියෙනවානේ. මං එකතු කරගත්තා. මං මලා මම මැරෙන වෙලාවේදී මරණයන් පස්සේ මට කැටේ පේනවන්නේ. මේ කැටේ දින මේ කැටේට මේවා දාගෙන තියෙන යම්කිසි හේතුවකට යම්කිසි අගයක් තියෙන නිසා මම මේකතු කරගත්තේ. කැටින් ප්‍රයෝජන ගන්න එපායි. අන්න ඒක තමයි භවපච්චා ජාති කියන්නේ. මම දැන් මේක නිසා මම ඉපදෙනවා. මම මේකට කැමතියි. ඒක නිසා තමයි මම අර දෙන්නේ කැසෙගෙන කොට ගිහිල්ලා මම අර බලාගෙන ඉන්නේ. මගේ කැටේ මම ප්‍රයෝජන ගන්නවා. මම එදා ආපකාලා දැන් මම ආපකාලා මම ඩොලර් එකක් දාගත්තා නම් කැටේට, එහෙමනම් මට ඒකෙන් ඩොලරකින් ප්‍රයෝජන ගන්න නම් මට කොයි වගේ ශරීරයක්ද ඕන? ආප කන්න පුළුවන් ශරීරයක්. එහෙමනම් ඉතින් මගේ කුසලයේ තියෙනවා නම් මට ආප කන්න පුළුවන් මනුස්ස ශරීරයක් මම බලාපොරොත්තු වෙන්නේ එහෙමයි. බැරි නම් බල්ලා පණුවා ඊස්ට් එකේ ඉන්නේ අර පොඩි උන් අන්න ඒ වගේ තමයි යන්නේ. එතකොට දැන් හාමුදුරු කෙනෙක් දන්නවනේ අර සිවුරේ කතාව. සිවුරට ඇලිලා හිටියා, සිවුර පරිහරණය කරන්න මැරලා ඉපදුනේ ඒකේ කාවා. ආන්න ඒ වගේ තමයි අල්ලගෙන හිටපු එක අනු එතෙන්ට යනවා. එතකොට අපි මේ උත්පත්ති අපි සකස් කරගත්ත දේවල් ටික එකතු කරගත්ත පැකට් එක පාසල් එක තියෙනවනේ. ඒ පාසල් එකට අනුව තමයි අපි යන්නේ. පෙටකෝපදේශයේ පෙන්නනවා මේ භවය කියන එක භවආශ්‍රවේ ලක්ෂණීය තමයි අපි ගමන් කරනවා මේ ඇලිලා මේ අපි ගමන් කරනවා මේක සකස් කිරීමක් කරනවා මේ කයක් ඒ විදිහට සකස් කරනවා අර විදිහ පවත්තන්න පුළුවන් එක. එතකොට ඒක තමයි මේ සංස්කාරයන් භවආශ්‍රවේ ලක්ෂණ. කොහොම හරි මම අර විදිහ එකක් මේ සකස් කිරීමක් කරන්න යනවා. ඒක පෙන්නවා. ඉතින් ඒ විදිහට මේ ඇලීමෙන් මේ විදිහට ප්‍රාර්ථනින් ග්‍රන්ථයෙන් ප්‍රාර්ථනා ගන්තේ අபிසංකාරාකාය සංතරන්ත කියලා ප්‍රාර්ථනා කරන මොකද්ද දැන් අර ආප කන්න පුළුවන් එක ග්‍රන්ථේ මම ගැට ගහලා මට ආපෝටි ආප කන්න ඕනි ආප කන්න ශරීරයක් ඕන ග්‍රන්ථේ අபிසංකාරාකාය සංකරන්ත අර විදිහ එක සකස් කරන ඕන්න අපි උත්පත්ති යන විදිහ භවපච්චය ජාති කියන්නේ ඔන්නෙමයි. එතකොට දැන් බලන්න මේ ජාති ඇති වුනහම අර ඉස්සෙල්ලා අපි මේ දක්වා කතා කරපු දෙයම තමයි ආයෙත් ඇති වෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ දුක් දෝමනස ශෝක පරිදේ වෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔච්චර තමයි හම්බ වෙන්නේ. වැඩි හරියක් අපි ඉන්නේ තරහින්. වැඩි හරියක් අපි ජීවත් වෙලා ඉන්නේ තරහින්. එතකොට දැන් අපිට පේනවා රූපයේ සමුදේ මේ විදියයි. වේදනාවේ සමුදේත් ඔය විදියයි. සංඥා සංස්කාර විඥාන ඔක්කොම ඔය විදියට තමයි සමුදේ වුනේ. අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති. ඕකෙන් තමයි අපි එකතු කරගත්තේ. ඔය එකතු කරගෙන තමයි මේ උත්පත්ති ඇති කරගත්තේ. ඊළඟට තථාගතයන් වහන්සේ අස්තංගමේ පෙන්නනවා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥානවල අපි හොයන්නේ නැහැ. නාවි නන්දති නාවි වදති නජෝසාය තිට්ඨති. මම මේක පතන්නේ නැහැ. මේකේ බැහැගෙන ඉන්නේ නැහැ. මේක ප්‍රකාශ කරන්නේත් නැහැ මේක සුඛයක් කියලා. දැන් මිනිස්සු කියනවා මේක සුඛයක් කියලා නේද? එහෙම කියන්නේත් නැහැ. අල්ලගෙන ඉන්නේ නැහැ. මෙහෙම කරන්නේ නැත්නම් මට සුඛයක් එනවා. මම ටීවී එක ගිහිල්ලා දැම්මොත් තමයි මට ටීවී එකේ පික්චර්ස් පේන්නේ නේද? පෙනුනොත් තමයි මම උකට ඇවිත් මම ටීවී එක දාන්නෙත් නැත්තම් ස්විච් එක ඔන් කරන්නෙත් නැත්තම් කාටවත් කියන්නෙත් නැත්තම් ඒ කතාව නෑ. ඒ වගේ මේ සම්පූර්ණ මේක නැති වෙනවා. එතකොට දැන් මේ විදිහට වුණාම එහෙමනම් මම අර කැටේකට එකතු කරILLක් නෑ. ආප්ප කෑවත් මම සල්ලි දාන්නේ නෑ කැටේට. ආප්පයක් කෑවයි කියලා මොකක්වත් තියාගන්නේ නෑ එකතු කරගන්නේ නෑ. එතකොට මම මැරෙන වෙලාවෙදී මගේ කැටේ හිස්. අන්න මේ විදිහට හිස් කිරීමෙන් තමයි මේක වෙන්නේ. ඒක තමයි හත්වෙනි ධානය කියන එක භාවිතා කරන්නේ. එතන ඒක තමයි ශුන්්‍යතාවයට කියන එක යන්නේ. අභිනන්දනී කරනවා නම් අභිවදිත අජෝසාය ඒක කරන තාක්කල් අපි හිස් වෙන්නේ නැහැ. මොනවද හිස් වෙන්නේ නැත්තේ? මගේ ඇහැ හිස් වෙන්නේ නැහැ. කන හිස් වෙන්නේ නැහැ. චක්කු ලෝකේ, සෝත ලෝක, ගාන ලෝක මේකක්වත් හිස් වෙන්නේ නැහැ. අභිනන්දනී කරන තාක්කල් ලෝක හිස් වෙන්නේ නැහැ. නාභිනන්දති නාභිවදිත අජෝසාය කරන තාක්කල් මේව ඔක්කොම හිස් වෙන්නේ. එතකොට මේ විදිහට මේක හිස් කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ තථාගතයන් වහන්සේ පෙන්නනවා. එතකොට මේකේ උපාදාන වෙන්නේ නැත්තම් අපිට භවයක් නෑ. භවයක් නැත්තම් ජාතියක් නෑ. ජාතියක් නැත්තම් මේ දුක්ඛ ස්කන්ධෙ මෙතන
සම්පූර්ණයි. දැන් මුතන දැන් අපි හිස් කරනවා කියලා ගත්තාම මේ ධානය වලට යන්න ඕනද හිස් කරන්නේ?
ධානය වලට යන්නේ නැතුව හිස් කරගන්න හරි අමාරුයි. ධානයෙන් නැතුව හිස් කරගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ කොටසෙන් එහාට යන්න ඕනේ. ඒ කොටස සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්න පුළුවන් දේවල් තියෙනවා. යම් යම් ප්‍රමාණයකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ මනස හරීම ධර්මයේ මක්කේ පලාසේ ඕවාගේ දේවල් තියෙනවා නේද? ඕගලන්ට හිතා ගන්න බෑ ඕවා එනෝනේ භාවනාවේදී. භාවනාවේදී හදනවා. තථාගතයන් වහන්සේ ඕගලන්ට ධර්මයේ කියලා දීලා තියෙනවා. භාවනාවේදී ඕගලන්ගේ ධර්මයක් ඕගොල්ලෝ හදනවා. අපි හදනවා. අපි ධානයන්ගෙන් ගිහිල්ලා අපි හදනෝ එකක් මේ විදිහට අර තථාගතයන් වහන්සේ මේක කොහොමද බුදුහාමුදුරු කිව්වද මගේ එකද මේක මං ඉහෙලටත් දාන ඔන්න ඔය විදිහට එනවා. එතකොට මේව නිකන් අයින් කරගන්න බෑ. බුදුහාමුදුරු කිව්වේ අපි සමාධිගත වුණාම අපි කලින් දැකලා නැති දේවල් අපි දකින්න ගන්නවා. දැකලා දැක්කට පස්සේ තමයි අයින් කරගන්න පුළුවන්.
ඒ කියන්නේ අර එතන ආවරණීය ධර්ම නැති වෙනවා.
ඒව ධර්මයන් තියනවායි කියලා දැකලා ඒව මං පහ කරනවා කියලා පහ කරන්න ඕනේ. මං ඒවෙන් අයින් වෙනවා කියලා අයින් කරගන්නට ඕනි. මං මේක දැන් මම අනිත් අය මේ විදිහට ජීවත් වෙන්නේ, මං මේ විදිහට ජීවත් වෙන්නේ කියලා ඔයා කරගන්න ඕනි. ඉතින් ඒක තමයි රහතුන්ගේ ඇසුර හිම ඕන වෙන්නේ මේ විදිහට Tamanට යන්න පුළුවන්.
ඊවගේ අවසන්ති දුකක්ම විත්තචේ. විත්තචින් එන් කානක වේප මේ අතිකේ ඊව අයින් කරන්න පුළුවන්. විත්තචේ කියන්නේ
ඕමදයි. ඒක තුන්වෙනි පාරින් නෙවෙයි. තුන් ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ ධානයන්ට ගියාට පස්සේ දැන් මට මුලින් ප්‍රශ්නේ තිබුණේ මේ කාමයේ ව්‍යාපාදේ. ඔව ලොකුවට ප්‍රශ්නයක් හැටියට තිබුණා. දැන් මම ඔන්න ධානයන්ට ගියා. මම ධානයන්ට ගිහිලා දැන් මට පේනවා දැන් බොහොම හොඳයි. හොඳ තත්ත්වයක් මට තියෙනවා. අර කලින් වාගේ මට පිච්චෙන්නේ නැහැ, දැවෙන්නේ නැහැ. මම බොහොම හොඳට ඉන්නේ. දැන් මම කල්පනා කරමු දැන් මේක ෂෝක් නේ මම මෙතෙන්ට වෙලා ඉන්නේ. අනිත් පැත්තෙන් නේනු එවනට දුකයි. තථාගතයන් වහන්සේ දේශනා කළානේ මේක දුකයි කියන්නේ. එතකොට මේක දුක නම් මෙතන කොහොමද මම මෙතන ඉන්නවද අතෙන්ට යනවද? උද්දච්චේ. උද්දච්චේ ඔන්නෝ විදිහට. ඒ කියන්නේ රහතන් වහන්සේනේ උද්දච්චේ නැති කරන්නේ. අනාගාමියටත් බෑනේ උද්දච්චේ නැති කරන්නේ. මේ තරම් දැමරුනේ. මේ
උද්දච්චේ කියන තැන ඉන්න එතකොට එතන රසවත් කරනවා.
ඔව්. අර තැන මට දැන් මේ සුඛයේ ඉන්න එක හොඳයි කියන තමන්ගේ හොඳ පාරමිතාවන් නැත්තම් ඒකයි හුඟ දෙනෙක් කතින්ට ගිහිල්ලා එතන ඇලිලා ඉන්නේ. ආලාර කාලාම හිටියේ, උද්දකාලාම හිටියේ. මෙතෙන්ට ගියාම දැන් ඔය ඉහළ ධානයකට ගියාම පස්සේනි ධානය ඉඳන් එහා පැත්තට ගියායින් පස්සේ පුදුම සැපක් තියෙන්නේ. ගිහිල්ලා Tamanට එදන ඉන්න ඒ වගේ හැබැයි ප්‍රාර්ථනාවන් තියෙනවා නම් මෙතනත් බුදුහාමුදුරුව කිව්වා ඒකත් දන්නවනම් ධර්මයක් දන්නවනම් අන්න කල්පනා කරනවා මම මෙතනින් යනවා කියලා. අන්න උද්දච්චය ඔය විදිහට බලපානවා මෙතෙන්දී. එතකොට පංච නීවරණේ මේ තරම් ධර්මයේ ඊතන බැලුවාම මේ තුන්වෙනි පාරේ මොකක් වෙන්නේ? ඒ දෘෂ්ටිය කැපුවායින් පස්සේ නෑ මම මෙතෙන්ට වෙලත් ඉන්නේ නෑ මම යනවයි කියන එක කල්පනා කළා. මේකත් මගේ නෙමෙයි කියලා අයින් කරන්නට ඕනේ. අන්න ඒකේ දැන් කියන්නේ විඥානයක් හැදුලා මේ විඥානෙට තියෙන තෘෂ්ණාවත් මම මනසෙන් අයින් කරනවා නම් අන්න උද්දච්චය නැති වෙනවා. ඒකත් මගේ නෙමෙයි කියන එක ගන්නවා. අනත්ත. ඒ අනත්ත සංඥාවෙන් පුදුම කැපිල්ලක් කැපෙනවා. ඒක කපන්න නම් අර දෘෂ්ටිය පොඩ්ඩක් කැපිලා ඉන්න ඕනේ. අන්න ඒකයි තියෙන්නේ. මාර්ගඵලවලට ගිහිල්ලා එතනින් ඇති වෙන්න ඕනේ. එතකොට දැන් අපි රූපේ සමුදේ බැලුවා.
ඩොක්ටර් දැන් එතන දැන් අපි ගිහිල්ලා තැනකට දැන් ඒ වගේ තැනකට ගිහිල්ලා ඉද්දී Tamanට තේරෙනවා මෙතන මේක විතරක් කරගෙන ඉඳලා ඇති වැඩක් නැහැ. මෙතන ඒ තියෙන සුඛය කියලා ඒක අල්ල හිටියට වැඩක් නැහැ කියලා තේරෙනවා. දැන් මීට වඩා දෙයක් තියෙනවා. ඉතින් කියලා එහෙම හිතුවොත් එතකොට තමයි ඉතින් අර හිතන්නේ අනිත් පැත්තට හරවන්න ඕන කියලා.
ඔව් එතෙන්ද ගිහිල්ලා මේක ඉවරේ නෙමෙයි මේක කෙලවර වෙලා නෙමෙයි තියෙන්නේ. මගේ තාම තියෙනවා. මම මේවා අයින් වෙන්න ඕනි. එතකොට මේ විඥාණයට තියෙන දේ තමන්ගේ මනසෙන් අයින් කළායින් පස්සේ තමන් යන ශුන්්‍යතාවයට යනවා. ඒ ශුන්්‍යතාවේ මේ ශුන්්‍යතාව විමුක්ති මුඛයට යනවා. ඒ විදිහට ගිහිලා අයින් වෙනවා. එතකොට මේව එකක්වත් තියන්නේ නැහැ. ඒ අයින් කිරීම හේතු කොටගෙනම තමයි මේ සමාධිය පවතින්නේ. මෙතෙන්දී කොයිතරම් දක්ෂව අයින් කරනවද කියන්නේ අර ප්‍රඥාව තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය තියෙන්නට ඕනේ. ඒ කියන්නේ දුකයි කියන එක තියෙන්නට ඕනේ. මතකද මේ මහා චත්තාරික සූත්‍රය පෙන්නන්නේ? අරිය චිත්තස්ස අනාසෝ චිත්තස්ස අරිය මග්ගං සමංගිනු අරිය මග්ගං භාවිතෝ ප්‍රඥා ප්‍රඥා ඉන්ද්‍රියං ප්‍රඥා බලං ධම්ම විචේ සම්බොජ්ජංගා සම්මා දිට්ඨි. අන්නේ ප්‍රඥාව අරක ඇතුලේ තියෙන්න ඕන. ඒ විදිහේ සම්මා සංකප්පය තියෙන්න ඕන. ඒ විදිහට ඒ කොටස් ටික තියෙනවා නම් අන්න එතෙන් තමයි මේ ප්‍රතිපලය තියෙන්නේ.
ඒ කියන්නේ එතකොට මහ විශාලයි නේද? ඒකට ඒ විශාලම මස හදා ගන්න මේ ඥානික
අවශ්‍ය වෙනවා. සුතමී ඥානෙත්
ඥානෙ මටිකම හින්දා තන හිර වෙලා ඒතන ගැවසේ
එතන හිර වෙන්නම සුතමී ඥානයයි මදිකමයි.
සුතමී ඥානෙන් තමයි මේ මාර්ගඵල ලැබෙන්නේ.
නැගිටින වටක් ගන්න මේක හරියන්නේ
නැහැ. ඒක පෙන්වන්න පුළුවන් එතන කරුණු 10ක් තියෙනවා. මේ සුතමී ඥානෙ ගිහිල්ලා තමයි මේ මාර්ගඵල ලැබෙන්නේ. පළවෙනියට යන්නේ මේ විදිහට. සුතමේ ඥානය නැතුව ඒක යන්නේ නැහැ. සුතමේ ඥානේ කො අහලා ඒක ඇති වෙන්නට ඕනේ. එහෙම නැත්නම් සමාධිය ඉහළ ගම නිසා තමා දකින්නට ඕනේ. අතීත භවයන් දකින්නවා කියන්නේ. තමන් දිගින් දිගටම භවයන් දැක්කම මෙයාට ඔන්න ඔය එක්සැම්පල්ස් ඔක්කොම තියෙනවා. අතීතේ මම මෙහෙමයි මම බ්‍රහ්මයා වෙලා හිටියා මලා ඔක්කොම පේනවා. එතකොටත් ඒක නීමකුත් තියෙනවා. එතකොට දැන් අපි අත භාවනාව කරන්නේ. භාවනාව කරන්න පුළුවන් නේද? ඉරිමතද? එතකොට දැන් අපි කරන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණය මේ විදිහට හොඳට මෙනෙහි කරලා මේ දුක්ඛේ පුළුවන් තරම් මෙනෙහි කරලා අපි අරූප වේදනා සංඥා සංස්කාර විඥානවල අපි සමුදයත් අස්තංගමයක් අපි බලනවා. එතකොට මේ කැමැති විදිහක් ඔව් මෙතන හොඳයි. පුටුවල ඉන්න කැමති නම් පුටුවල ඉඳන් භාවනා කරන්න.